හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද අපිට කාලෙකින් සෙනසුරාදා ධර්ම සාකච්ඡා පවත්වන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපි සුපුරුදු පරිදි සෙනසුරාදාට යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ විශේෂයෙන්ම සූත්‍ර දේශනාවක් මුල් කරගෙන, නැත්නම් ධර්ම කාරණාවක් මුල් කරගෙන යම් කරුණු ටිකක් ඉදිරිපත් කළා. ඊළඟට ඒ ගැන සාකච්ඡාවක් කරනවා. ඉතින් අදත් නම් සුබද්ද ස්වාමීන් වහන්සේ ලෑස්තිලා ඉන්නවා කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න. එහෙමනම් එතනින් අපේ සාකච්ඡා පටන් ගන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වාක්ඛාතං බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තියා ජය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්ධං බ්‍රූහේහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්ධෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්ධෝ යනාදීන් වදාළ පරිදි අත්හෝක්ත ගුණවිශේෂයේ ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතු. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීර්යය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත හිතදුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතු. සීකා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෙහෙදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතු. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනන හේයින්ද සමාන ගති සිරිත් පිරිත් ඇති පිරිසක් විය යුතු. ගිහි පැවිදි කාවිසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම් සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතු. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතු. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිරණ හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතු. නියම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසුදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම්, වංචක බව, චාටු කථාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතු. ඒවමේව කෝ රාජකුමාර පංචිමානි බදහනියං ගාහනි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ද හති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ඣිමාය පධානක්ඛමාය අසඨෝ හෝති අමායාවී යථා භූතං අත්තාන ආවිකත්තා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනිකිත්ත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංචපදානියංගානි යන මජ්ඣිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතු. පබ්බාජෙන්තෝපි සෝධිත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඇ සීලයක පිහිටුවා පණ්ඩු පලාසේක වශයෙන් සුදුසු තැනක නවත්වා හිරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූහුම පැවිදි කළ යුතු. මහාන කිරීමට නුසුදුසු ප්‍රවුජ්ජා දෝහාදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසීතකම් මාර්ගී ආදී අභාග්‍යයෙන් යුක්ත වූවන් පණ්ඩුපලාස පන්තියෙන් ඉවත් කළ යුතු. ජාති බෙහෙද කුල බෙහෙද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතු. යමෙකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරක වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හෙයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හෙයින් පරීක්ෂා කොට භාරගත යුතු. පිටතින් මෙහි අභ්‍යාසයේ ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරුණු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතේදම් භික්ඛවේ පාපමිත්තතාය වදාළහින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්දේහි සංවාසං කප්පියව හෝ පතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයෙහි පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතු. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඤත්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමොක්ෂ සංවර සීලය රැකිය යුතු. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් නසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතු. වත්තං න පරිපූරෙන්තෝ න සීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ඣිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැනවුගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවුගෙන දළදළු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම් වැඩීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි ඒ දැයෙහි යෙදිය යුතු. නිද්දා රාමතා භස්සා රාමතා ඝනසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී තෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු. දිනක් පාසා දසධම්ම සූත්‍ර අනුමාන සෝත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතු. පරයාප්තියෙන් වෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිවේධ ශාසනද්වය වඳවන හෙයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පරයාප්ති ධර්මයේ උද්ග්‍රහණය ධාරණයද කළ යුතු. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුලදූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය.
හොඳයි, එතකොට අපි
අවසරයි ස්වාමීස දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය චක්ක නිපාතයේ 412 වෙනි පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන පංච ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සංගාහි තබ්බං න විවදි තබ්බං යත ඉදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ ච. ඇවැත්නි, දන්නා දක්නා වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද ධර්ම හයක් ඇත. යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවති හැකි වන්නේද, බොහෝ කලක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම හයක් දෙයක්? ච පස්ස කායා චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ජිවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ. ස්පර්ශකාය වරාගතර ස්පර්ශ සමූහ සයක. චක්කු ස්පර්ශය, ඇස ඇසුරු කළ ස්පර්ශය, ශ්‍රෝත ස්පර්ශය, ගහන ස්පර්ශය, ජිවහා ස්පර්ශය, කාය ස්පර්ශය, මන ස්පර්ශය. ඒ කරන්තින්
හරි. ඉතින් ඇත්තටම මේ කාරණා හය හය යන කොටස් කීපයක් දැන් මේකේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ආයතන හය, ආධ්‍යාත්මික ආයතන හය, බාහිර ආයතන හය, ඊට පස්සේ විඥාන හය, ඊට පස්සේ ස්පර්ශ හය, වේදනා හය, ඊට පස්සේ හඳුනා ගැනීම හය, ඔය විදිහට හුඟක් කරුණු සඳහන් වෙනවා. ඔක්කොම ටික නිකන් ගොනු කරලා අපිට සාකච්ඡා කරන එක ලේසි. එකක් කොටසක් විතරක් සාකච්ඡා කරන්න ගියාම ටිකක් අමාරුයි. දැන් එදත් අපි මීට කලින් සාකච්ඡාවක කරා වගේ, ඒ කියන්නේ දැන් මේවෙන් එක අතකින් මේවා විස්තර කිරීම හරහා අපි තේරුම් ගන්න තියෙන්නේ මෙතන මේ ඉන්ද්‍රියන් නිකන් සකස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ආධ්‍යාත්මික ආයතන සකස් වීමක් තියෙනවා, බාහිර ආයතන ඒවත් එක්ක සකස් වීමක් තියෙනවා. ඊට පස්සේ මේවා එකට ස්පර්ශ වීම හරහා ඔන්න නැත්නම් ඒවා ආපాతගත වීම හරහා එක්තරා අන්දමක විඥාන හයක් සකස් වෙනවා. ඊට පස්සේ ඒවා දිගින් දිගට නැවත නැවත සිද්ධ වෙනකොට ඒව හරහා ස්පර්ශ සිද්ධ වෙනවා. ස්පර්ශයක් හරහා වේදනා සිද්ධ වෙනවා. වේදනාවක් හරහා ඔන්න දැනීමක්, දැනගැනීමක්, හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒවත් එක්ක විතර්ක ගොඩනගෙනවා. ඉතින් මේ විදිහට ලස්සන පෙළ ගැසීමක් එක පැත්තකින් ඔය මදුපිණ්ඩික සූත්‍රයේදී සඳහන් වෙනවා. තවත් ඔය චචක්ක සූත්‍රය ඒක එනවා මේ මජ්ක්‍ධිම නිකායේ. ඉතින් ඒකෙත් ඔය වගේ විස්තරයක් එනවා. දැන් ඕක හැමතැනම එකාතකින් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ ක්‍රියාවලිය හරියට නිකන් අර කාර්යයක මැෂින් එකක් ගලවලා පෙන්නනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අපි හිතන් ඉන්නවා මේ තියෙන්නේ කාර් එක, මේ තියෙන්නේ බෙන්ස් එක, මේ තියෙන්නේ ලාන්සර් එක, මේ තියෙන්නේ ටොයෝටා එක කියලා. ඉතින් මොකක් හරි අපි දීපු ඒ බ්‍රෑන්ඩ් නේම් මේකකින්, ඒ දීපු නම් ගම් වලින්, ඒක අයිති කාර්යයකින් හොයන් අපි මේ සම්මුති ලෝකේ පැටලිලා ඒවට වටනකම් දීගෙන ඒකට මගේ කියාගෙන ඒකට අයිතිවාසිකම් ප්‍රකාශ කරගෙන ඉන්න යුගයේ කවුරු හරි බාසුන් නැහැ කෙනෙක් ඇවිල්ලා අපිටම ඔන්න පෙන්නනවා මේ තියෙන්නේ එන්ජින් එක, මේ තියෙන්නේ ඒකේ කෑලි, මේ තියෙන්නේ වීල්, මේ තියෙන්නේ සොකට්ස් මොනා හරි, ඒ තියෙන කෑලි කෑලි ඔක්කොම ගලෝ 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 පෙන්නනකොට ඇතර කාර් එක්කෝ කාරයක් නැහැ අන්තර බැලුවා නේද? අපි මේ කෑලි කෑලි ඔක්කොම ටින් ගලවලා වෙන් කළා. මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ, මේක අයල්ල මෙහෙට ජොයින් වෙලා තියෙනවා, මේකට මෙහෙම තියෙනවා, මේ විදිහට සර්කිට් එක තියෙනවා කියලා ඔක්කොම නිකන් කෑලි ටික ඔක්කොම මේ පැදුරක් කියලා මේ දාලා පෙන්නවා නම් කාරයක් කියලා ගන්න දෙයක් නැහැ නේද? මේ කෑලි ඔක්කොම ටික එක්තරා රටාවකට පෙළගස්සලා සකස් කළා, මූට්ටු කළා, ලෑස්ති කළා ගත්තාම ඉතින් අපි නමක් දීලා තියෙනවා කාර් එකක් කියලා නේද? ඉතින් ඔන්න ඔය වගේ தத்துவයක් තියෙන්නේ. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේත් අපි මේ සත්වයේක්, පුජ්‍යලයක්, මමෙක් කියලා ගන්න ස්වභාවය ඇත්ත වශයෙන්ම කොතනද මේ සත්වයා ඉන්නේ? කොහෙද පුජ්‍යලයක් ඉන්නේ? කොහෙද ස්ත්‍රියක් ඉන්නේ? කොහෙද පුරුෂයෙක් ඉන්නේ කියලා එහෙම ඇත්ත වශයෙන් ගන්න දෙයක් නැති බව, පරමාර්ථ වශයෙන් ගන්න දෙයක් නැති බව හොඳට මේක හොඳට බෙදලා බෙදා දැක්වීම හරහා මේකේ තියෙන ගැඹුර පෙන්වීම හරහා අපිට එකතකින් කියලා දෙනවා. එහෙම කියලා දෙන්න කියලා දෙන්න අන්න යෝගාවචරයාගේ හිතේ අර මුලින් සම්මුති වශයෙන් බැසගෙන තිබිච්ච ඒ ප්‍රඥප්තීන් ටික, සම්මුතීන් ටික ඒක අභිබවා ගිහිලා, ඒක නැත්තම් විනිවිද දැකලා දැන් මේ ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් මනසක් එකාතකින් ඔන්න ගොඩනැගෙනවා. ඉතින් ඒක කාලයක් ඉතින් කරන්න ඕනේ. දැන් මේතන දැන් මේ අපි කතා කරන්නේ ඇත්තටම සිද්ධාන්තමය දැනුමක්. සුතමේ ඥානයක් දැන් මේ අපි ඇති කරගන්න හදන්නේ, තාම මේ භාවනාමය කොටසකට ආවේ නැහැ. සුතමේ ඥානෙදි එතකොට බුදුහාඳුරගෙන ආ මෙතන තියෙන මේ ආධ්‍යාත්මික ආයතන හයක්. ඇස, කන, නාසය, දිව, කය, මන කියලා ඔන්න ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා. ඊපස්සේ බාහිර ආයතනත් හයක් තියෙනවා. ඒවට අනුරූප වෙන ඇහැට නම් රූප, කනට නම් සද්ද, නාසයට නම් ගඳ සුවඳ, දිවට නම් රස, කයට නම් ස්පර්ශ, මනසට නම් අරමුණු කියලා ඔන්නම මේ දෙන්න අතර සම්බන්ධයක් ඊතර තියෙනවා. ලෝකය කියලා කියන්නේ ඔච්චරයි. බුදුහාඳුර කියනවා මේ ආර්ය විනයට, ආර්ය ධර්මයට අනුව ලෝකය කියලා කියන්නේ ඔච්චරයි. ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. ඒතර අපි ග්‍රහ ලෝකයකට ගියත්, සෙනසුරු ග්‍රහය ගාවට ගියත්, බ්‍රහස්පති ගාවට ගියත්, නැත්තම් හඳට ගියත්, ඒතර මෙන්න මේ ආයතන 6 හරහා බාහිර ආයතනයත් එක්ක කරන ගනුදෙනුවක්, sannivedanayak, දැනගැනීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට සමහරවිට ඒ ඍජුව ඒ ආයතනයෙම ගන්න බැරි නම් අපි මොකක් හරි උපකරණය සකස් කරන්නේ, උපකරණය අනුසාරයෙන් යම් තොරතුරු ටිකක් ලබාගෙන ඉතින් ඒකත් අන්තිමට ආයතනයකින් තමයි ග්‍රහණය කරන්නේ. ආයතනයකින් තමයි විමසලා බලන්නේ. ඒතර ආයතන හතර කෙරෙන ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ ආධ්‍යාත්මික සහ බාහිර කියලා ආයතන හයක්. දැන් ඔය ගනුදෙනුව යන අතරේ දැන් ඊට පස්සේ මේකේ ක්‍රියා ස්වභාවයක් වශයෙන් නැත්තම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ ආයතනය ඊට අනුරූප බාහිර ආයතනයත් එක්ක ආපాతගත වුණාම හැදෙන දැනුවත් භාවය තසන්න බුදුරයන් වහන්සේ කියන ඔන්න චක්කු විඥානයක්, සෝත විඥානයක්, ගහන විඥානයක්, ජීවහා විඥානයක්, කාය විඥානයක්, මනෝ විඥානයක් කියලා ඔන්න පස්සේ විඥාන පැත්තක් දේශනා කරනවා. දැන් උතන ඒක නැවත නැවත සිද්ධ වෙන. දැන් මෙතන මේ බෙදා දැක්වට මොකද මේක බොහොම ශීඝ්‍රව නිරන්තරයෙන් සන්තතියක් වගේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. මේක එක මොහොතක් නැවතිලා ඉන්න එකක් නෙමෙයි. මේක නිරන්තරයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඉතින් එතකොට අපිට මේකේ හරි අමාරුයි අඳුරගන්න, මේ කිසිසේත් බෑ එකකින් කියනවා අඳුරගන්න. මේක හරියටම දැන් ඔන්න චක්කු කියන අවස්ථාව මොකද්ද? ඇහි ක්‍රියා ස්වභාවය කොයි වෙලාවද පවතින්නේ? රූපේ ක්‍රියා ස්වභාවය කොයි වෙලාවද පවතින්නේ? මේ දෙන්නා හරියටම කනෙක්ට් වෙන්නේ කොයි වෙලාවද? කොයි වෙලාවද ඔන්න චක්කු විඥානේ පහළ වෙන්නේ? ඉතින් ඒ ඉච්චරට හොයන්න හරි අමාරුයි. ඒ පමණකට බොහොම අතිශය වේගවත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නැවත නැවත සිද්ධ වෙනවා. එතකොට නැවත නැවත සිද්ධ වෙන අපිට නිකන් හැඟෙන්නේ ආ මේ ඇහැ දිගටම තියෙනවා. මේ රූප දිගටම පේනවා. ඒ රූප දැනගැනීමේ විඥානේ ඔන්න දිගටම තියෙනවා කියලා හැඟීමක් තමයි එතකොට අපේ හිත පැත්තෙන් පහළ වෙන්නේ. දැන් අපි දන්නවා ගිනි බෝලයක් කරකනකොට අපි හිතමු නූලක එල්ලලා ගිනි පුලිඟුවක් නේද? ගිනි බෝලයක් ඉතින් අතේ තියෙනවා. ඊට පස්සේ මේක බොහොම වේගවත්ව කරකවන්න කරකවන්න ඈත ඉන්න කෙනාට දැర్శණේ වෙන්නේ නැහැ මෙතන මේ නූල කෙල්ලපු ගුනි ගිනු මේ ගිනි පුලිඟුවක් තියෙනවා කියලා. මෙයාට පේන්නේ මේ වෘත්තයක් තියෙනවා කියලා නේද? වලල්ලක් තියෙනවා කියලා. ඔන්න ඔයගේ තත්ත්වයක් ඒතකොට තියෙන්නේ. එතකොට මේ වගේ මේ මේ සන්තතිය නැවත නැවත ක්‍රියාත්මක වෙන්න එක වේගවත්ව ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න අපිට නිකන් අර කලින් නොතිබිච්ච අමුතු ඝන සංඥාවකුත් ඇති වෙනවා, නිත්‍ය සංඥාවකුත් ඇති වෙනවා. මේ ගිනි වලල්ලක්, ඒ ගිනි වලල්ල තියෙනවා කියන හැඟීමත් තමයි අපිට පහළ වෙන්නේ. එතකොට අපි මේ ජීවත් වෙනවා කියලත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස ඒවා ඔක්කොම ඇසුරු කරමින් අපේ මේ ආයතනයන් පරිහරණය කරමින් ඒවා ඇසුරු කරමින් ඉන්නකොට ඔන්න නිකන් හැඟෙනවා දැන් මං ඉන්නවා. මම කනවා, මම බොනවා, මම යනවා, මම කතා කරනවා කියලා හැඟීමක් ඔන්න හිත ඇතුලේ පහළ වෙනවා. මොකද මේක බොහොම වේගවත්ව සිද්ධ වෙනවා. වේගවත්ව සිද්ධ වෙන්න අර ඝන සංඥාවට අහු වෙලා, සන්තතියටත් අහු වෙලා අපි ඉතින් ඉන්නවා කියලා හැඟීමකින් කටයුතු කරනවා. නැතර බුදු කෙනෙක් පහළ වෙලා මේක තියෙන ගැඹුර නැත්තම් මේක තියෙන බෙදා දැක්වීම අපිට වෙන්වෙන් වශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ අද විශේෂයෙන් ඉදර අපිට සාකච්ඡා කරන්න තියෙන ස්පර්ශය ගැන. ඒතර ස්පර්ශය ගැන ඔහොම කතා කරද්දි දැන් එතකොට චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා ඉතින් ඔහොම විස්තරයක් එනවා. එතකොට මේ තුනේ එකතුව නැත්තම් ඒක සමූහයක් වශයෙන් ක්‍රියාත්මක වෙනකොට නැවත නැවත ඒක සිද්ධ වෙනකොට ඔන්න නිකන් ස්පර්ශයක් දැනීමක් ස්පර්ශ වීමක්. එහෙනම් ඒක ඇත්තටම අපිට ඒ කැලලත් සමහරවිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ වේදනාවෙන් තමයි හුඟක් වෙලාට අහුවෙන්නේ. පස්සපච්චා වේදනා කියන එකේ මේ ක්‍රියාවලිය හරහා අපිට පහළ වෙච්ච දැනීමක්. ඇතැම් වෙලාවට සැප වේදනාවක්, ඇතැම් වෙලාවට දුක් වේදනාවක්, ඇතැම් වෙලාවට උපේක්ෂා වේදනාවක්. ඒතර මේ වේදනා කැලලෙන් තමයි එක අතකින් අල්ලගන්න ලේසි. ඒකයි වේදනා සමෝසරණ සබ්බේ ධම්මහයම කියන්නේ. ඔක්කොම ගිහිල්ලා අන්තිමට එකතු වෙනවා වේදනාවට. වේදනාව ටිකක් යෝගාචරය අල්ල ගන්න පහසුයි. මොකද ඒක තේරෙනවා, ඒක දැනෙනවා. අර විඥාන මට්ටම එහෙම එච්චර දැනෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් අල්ල ගන්න අපහසුයි. ඊට පස්සේ ස්පර්ශ මට්ටමත් සමානට අල්ල ගන්න අපහසුයි. හැබැයි වේදනා මට්ටම සැහැන්දරටින් අල්ලන්න පුළුවන්. කොයි වෙලාවෙත් ඉතින් මේ කයේ වේදනාවක් තියෙනවා. එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂා වේදනාවක්. ඒතර මේ කයේ නිරන්තරයෙන් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි සැප වේදනාව දැනුන ගමන් ඕකට බැඳෙනවා. ඒ සැප වේදනාවට නැහැ කිසිම පැත්තකින් ඉඳලා බලන ගතියක්, අයින් වෙලා බලන ගතියක්, ඒකෙන් ඉවත් වෙලා බලන ගතියක් අපිට නැහැ. අපිට සැපත් දැනුන ගමන් ඕන්න ඉතින් නටනවා, උඩපයින්නවා, සින්දු කියනවා, අත්පොසන් දෙනවා. ඉතින් මේ වේදනාව අල්ලගෙන අපි දඟලනවා. ඊට පස්සේ දුක් වේදනාවක් දැනුන ගමන් ඕන්න ඉතින් ඒකෙන් ඉවත් වෙන්න හදනවා, අඬනවා, වැළපෙනවා. එතකොට මේ දුකක් ඇවිල්ලා ඊළඟට හසේ ඕන්න වැටෙනවා. ඉතින් අනිත් පැත්ත උපේක්ෂා වේදනාව නම් කිසි ගාණක් නැහැ. ඔහේ ඉන්න එක්ක ඉතින් නිදි කරා වැටෙනවා, හරිම කම්මැලි. උපේක්ෂා වේදනාව ගැන තියෙන සම්පූර්ණ අවිද්‍යාවක්, සම්පූර්ණ නොදැනීමක්. ඒතර මෙන්න මෙහෙම තමයි අපි මේ වේදනාව පරිහරණය කරන්නේ. නිරන්තරයෙන් මෙතන මේ වේදනා ප්‍රදේශයක් තුල අපි කාලය ගත කරනවා. හැබැයි දන්නේවත් නැහැ මේ යන්නේ සැප වේදනාවක් කරහය, මේ යන්නේ දුක් වේදනාවක් කරහය, මේ යන්නේ උපේක්ෂා වේදනාවක් කරහය කියලා අපිට ඒ විදිහට බැලෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට හැඟෙන්නේ ආ මම දැන් සැප විඳිනවා, මම මාක් හරි අපිටම දානේ වළඳනවා, දානේ නම් අද හරි ප්‍රණීතයි, අද නම් ගන්න දෙයක් නැහැ, හරිම කටුකයි, අද නම් නිකම්ම නිකන් දිය රහයි. එහෙම නැත්තම් ඔන්න කෙනෙක් දැකලා ඔන්න හරිම සතුටි, මම මේ දන්න කෙනෙක්. ඉතින් ওই විදිහට අපි මේ ඒ බාහිර රූපේ ඇලිලා ඒවට නම්ගම් දීගෙන නම්ගම් කියාගෙන ඒවැ හැසිරෙනවා මිසක් ආ මෙතන මේ දැනිලා තියෙන්නේ වේදනාවක්, දැනලා තියෙන සැප වේදනාවක්, දැනලා තියෙන දුක් වේදනාවක්, දැනලා තියෙන උපේක්ෂා වේදනාවක් කියලා ඒ එහෙම ආකල්පයකින් බලන්න අපි පුරුදු වෙලා නැහැ. ඕක හරි භයානකයි එකතකින්. මොකද ඔය ඒ සාමාන්‍ය සම්මුති විදිහට බලන්න ගිහිල්ලා ඒ හරහා දැනෙන වේදනාවන් රස විඳින්න ගිහිල්ලා ඒවා අල්ලගන්න ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ? දන්නෙම නෑ, කෙලස් වැඩිලා. අපි මේ ලොකු දෙයක් කළා නෙවෙයි මේ බැලුවාම. මේ වේදනාව රස විඳින්න ගිහිල්ලා වේදනාවල පැටලිලා වේදනාව අස්සරිංගගෙන වේදනාව උපාදාන කළා අන්තිමට වේදනාවලින් කෙලස් ඇති වෙලා. දැන් අපි සැප විඳිනවා කියලා ගියාම මොකද වෙන්නේ? එකකින් උද්දාමයට ලක් වෙලා නේද, කෑ ගහලා ඔල්වල සම්දීලා නටලා සින්දු කියලා. ඉතින් ඒ අනකොට අර මුලාවකුත් එක්ක පුදුමාකාර ඒකටම බැඳින්න ගතියක්, ඒකම ඉල්ලන ගතියක්, ඒකටම ආස හිතන ගතියක්, ඒවම ප්‍රාර්ථනා කරන ගතියක් ඇතුලේ නිකන් තව තව ඔද වැඩෙනවා. ඒකමයි කැමති ඊට පස්සේ. ඊට සමහරලාට ඒකත් මදි, ඊටත් වඩා උච්ච මට්ටමකින්, ඊටත් වඩා තීව්‍ර මට්ටමකින් ඔන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕක තමයි රාග අනුසයක් වශයෙන් පෙන්වන්නේ. කොහොමද මේ අපි සැපක් විඳිනකොට ඒකට ලොල් වෙලා, ඒකට බැඳිලා, ඒකට මුලා වෙලා, ඒකෙන් උද්දාමයට ලක් වෙලා ඒ සැප විඳ ගන්න ගියාම කොයිතරම්නම් අපේ ඇතුලේ තියෙන අර ඒකට තියෙන කෑදර ගතිය, ඒකම ඉල්ලන ගතිය, ඒකම ප්‍රාර්ථනා කරන ගතිය තවදුරටත් වර්ධනය වීමක්, තවදුරටත් ඒක තහවුරු වීමක්, ඒකම මුල් බැහැ ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. අනිත් පැත්තට අපි හිතමු දුක් වේදනාවක් ආවහම ඉතින් ඔන්න ආඬනවා, වැළපෙනවා, පපුවත් ගහ ගන්නවා, වැටෙනවා, අනිත් වෙනාටත් කියනවා අනේ මෙහෙමයි මෙහෙමයි කියලා කියාපානවා. ඉතනත් ඉතින් ඒකත් එක ගැටෙනවා, ඒකට අකමැති, ඒක ප්‍රතික්ෂේප කරනවා. දුක්ඛ පටික්ඛෝලෝ කියලා කියන දුක පිළිකෙව් කරනවා. තොර මෙහෙම කරන්න ගිහිල්ලා දැන් අර හිතේ පුදුමාකාර ඝර්ෂණයක් පහළ වෙනවා, හිතේ පුදුමාකාර ඒකත් එක්ක ගැටීමක් තියෙනවා, දුක් වේදනාවක් තියෙනවා. ඉතින් මේක ප්‍රතික්ෂේප කරන ගතිය, මේක කවදා අයින් වෙන්දෝ, මටමයි මේක වෙන්නේ කියලා ඉතින් අඬා වැළපෙන ගතිය. ඉතින් මේ ඔක්කොම හරහා අපි අර අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය, අරමුණ පිළිකෙව් කරන ගතිය, අරමුණත් එක්ක ගැටෙන ගතිය තමයි වැඩි වෙන්නේ. එතකොට ඒ හරහා ඔන්න පටිඝ අනුසයක් වැඩෙනවා කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ අපි දන්නේ නැහැ අන්තිමට. අපි මේ දිනදා ජීවිතේ පරිහරණය කරලා තියෙන්නේ. සැප දුක් හරහා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි යට ඔක්කොම වැඩ. තව සංසාරයකට තින් කරුණු සකස් වෙනවා. අපි දන්නේවත් නැහැ මෙහෙම දේවල් වෙනවා කියලා. හැබැයි තවත් සංසාරයක් යන්න කරුණු ඔක්කොම සකස් වෙලා. හිතන්න දැන් දහමක් අහපු නැති, විස්තරයක් දන්නේ නැති, සතියක් නැති මනුස්සයා ඉතින් දැන් ඔන්න මේ ළඟදී මොකද්ද මම දැක්කා, මේ ෆුට්බෝල් මැච් එකක් දිනලා නේද, දන්නවද? ෆුට්බෝල් මැච් එකක් දීලා ආජන්ටාව දිනලා දැන්. දැන් ඉතින් කට්ටිය නටනවා, දඟලනවා, හිතා ගන්න බැරි තරම් වැඩෙන්. මේ හිතා ගන්න බැරි තරම් දැන් උද්දාමයට ලක් වෙලා මේ මැච් එකක් දිනලා. දැන් ඉතින් කට්ටිය එහි ගියාට පස්සේ දැන් කට්ටිය යනවා බස් එකේ නැගලා, වර ඕපන් බස් එක යනවා. ඉතින් මොකද්ද පාලං ගොඩේ ඉඳන් පයින්ව ඒකට මිනිස්සු. ඒකෙලි ඉස්සලා ගිහිලා බිම වැටෙනවා. ඉතින් උඩ ඉඳන් මේ අතපය කඩා ගන්නවා ගැලින්ම මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. ශරීර නිකන් අර මේ මද්ද්‍රව්‍ය අරගෙන වගේ තමයි. මේ මැච් එකක් දෙනලා එච්චරට පුදුම මුලාවක්. කෑක් ගහනවා, නටනවා, මුළු ඒ කියන්නේ රට නිවාඩු දීලා. මොකද්ද බෝනෝස් අයිරෝස්ද මොකද්ද යක් තමයි මේ ආජන්ටිනාවේ මේ මේක නේද? කැපිටල් එක. ඔව් මේ අගනගරය නිවාඩු දීලා මුළු වාහනයකට යන්න ඉඩක් නැහැ. පෙත්ත කපලා සෙනග කොල්ලෝ එල්ලෝ නටනවා, බොනවා, දඟලනවා, අරුන් ටික ඉතින් අර කුඩ යනවා, ඔල්වරසන් දෙනවා. අන්තිමට රයට් පැත්තට යන්නේ, අන්තිමට ගහගන්නවා, අන්තිමට කුඩු කරනවා, පොලිසියත් එක්ක රණ්ඩු. එක විකාරයයි. අපිට මේ සතුට, අපිට සතුටවත් භුක්ති ඉඳගන්න අපිට තේරෙන්නේ නැහැනේ නේද? අපිට මේ හරි ගිහිලා ජයග්‍රහණයක් ලැබිලා, නමුත් ජයග්‍රහණය බොහොම සාමකාමීව භුක්ති ඉඳගන්න අපිට තේරෙන්නේ නැහැ. මේ ජයග්‍රහණයෙන් අපි උද්දාමයට ලක් වෙනවා. ජයග්‍රහණය අපි අන්තිමට කෙලවර වෙන්නේ අතරපස් දෙනෙන් මැරිලා, එක්කෝ එක පොදියට මේ දඟලලා, ඒ මොකක්ද ඒකට කියන්නේ, අර මේ තෙරපිලා තෙරපීම හරහාමිය ගිහිල්ලා අන්තිමට සතුට වෙන්න ගිහිල්ලා මිය ගිහිල්ලා. හිතාගන්න බලන්න නේද? يعني සතුට වෙන්න ගිහිල්ලා අන්තිමට කෝලාහල රටම ඊට පස්සේ ඔන්න ඇඳි නීති දානවා නම්මන. අයියෝ. ඔච්චර තමයි මේ කාම ලෝකේ. ඉතින් ඔය වගේ ජයග්‍රහණයක් ලැබුවාම උද්දාමයට ලක් වෙලා ඒකම කියාපාගෙන ඒකෙන්ම අනිත් වෙනත් එක අන්තිමට රණ්ඩු දබර වලට පැටලලා අන්තිමට සෑහෙන ගාණක් මැරිලා තමයි වැඩේ අවසන් වෙන්නේ. ඉතින් අනිත් පැත්තෙන් ඔන්න ප්‍රංශේ බලාද වෙලා පංච දහය දැන් පැදුනේ. ඊට පස්සේ ඒකේ ඉන්න උන් ටික අනිත් අත අනිත් එතන ඉන්න පොලිසියට ගහනවා පැරදුනා කියලා. උන්ට ඉතින් ඒක දරා ගන්න බෑ, දැන් පැරදිලානේ ඉතින් ඒක දරා ගන්න බෑ. ඉතින් එතකොට මේ ජයග්‍රහණයක් ලැබුවාම උද්දාමයට ලක්වීම හරහා එතනින් වෙන මුලාවත් පරාජයක් අත් වුණාම ඒක විඳ ගන්න බැරුව ඒක තරා ගන්න බැලුව එතනින් ඇතිවන පීඩනයත්, ඉතින් මේ දෙකම ඉතින් තනි මුලාවක් තියෙන්නේ. ඉතින් අතන ඇති වෙන මේ තනිකර බුදුහාඳුරෝ කියන විදිහට ඒ රාග අනුසය පැත්තත් මේ පැත්තෙන් ඇති වෙන පටිඝ අනුසය පැත්තත් ඉතින් නිරන්තරයෙන්ම වැඩෙනවා. දැන් ඒ බඳු පිරිසක් හැසිරෙන ආකාරය තුළ කොයිතරම්නම් මුලාවකින්ද කටයුතු කරන්නේ, කොයිතරම් නිකන් මත් වෙලාද කටයුතු කරන්නේ කියන එක ගැන ඉතින් කතා දෙකක් නැහැ. ඉතින් අපි මේ සම්මුති ලෝකයක අද මුළු ලෝකෙම බහුතරයක් ඉන්නේ ඔතන තමයි. අපිට ඉතින් ඒක එච්චර තේරෙන්නේ නැහැ. ඉතින් අපි මේ පොඩ්ඩක් අයින්ට වෙලා කැලේකට වෙලා ඉන්න හින්දා. නමුත් මුළු සම්මුති ලෝකෙම තියෙන්නේ ඔතන. ජයග්‍රහණය හඹාගෙන යනවා, කාමයන් හඹාගෙන යනවා. ලැබුණොත් ඉතින් උද්දාමයට ලක් වෙලා ඉතින් අනිත් පැයටත් කියාපාගෙන ඒකෙම මුලා වෙලා අන්තිම රණ්ඩු සරුවල් තත්කාවටපත් වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් පැරදුනොත් එහෙම ඔන්න ඉතින් අර ජයග්‍රහණය කරපු එක්කනත් එක්ක රණ්ඩුවට යනවා. එයත් එක්ක රණ්ඩු මේ මොකද්ද මේ වෛරයක් ඇති කර ගන්නවා, එක්ක අඬනවා, වැළපෙනවා, පොලිසියත් එක්ක ගහ ගන්නවා. ඉතින් ඊට පස්සේ ගන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් ඕතන තමයි ඉතින් ලෝකේ තියෙන්නේ. ඉතින් මේ බඳු තනිකර මුලා වෙච්ච ලෝකයක සමාජයක තමයි මේ බුදු කෙනෙක් කියන්නේ. මෙතන තියෙන්නේ මේ ආයතන හයක් තියෙන්නේ. ඇතුළත ආයතන හයක් තියෙනවා, බාහිර ආයතන හයක් තියෙනවා. ආයතන අතර ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ ගනුදෙනුව දැනගන්නවා. ඇහැට රූපයක් ආපදාගත් උනා ඔන්න දැනගන්නවා මේක නිකන් ඉතින් දැනීම් මාත්‍රයේද ඉතින් මොකද්ද කියලාත් හඳුනන්නේ නැහැ. ඇත්තටම දැනීම් මාත්‍රයක්. නැත්නම් දැකීම් මාත්‍රයක්. ඊට පස්සේ ඇසීම් මාත්‍රයක්. ඊට පස්සේ ගඳ සුවඳ දැනගැනීම් මාත්‍රයක්. රස දැනගැනීම් මාත්‍රයක්. ස්පර්ශයක් පොට්ටබ්බයක් දැනගැනීම් මාත්‍රයක්. ඒක නම් ඇත්තටම දැනගැනෙන පීඩනයක් වශයෙන් උණුසුමස් සිසිලක් වශයෙන් දැනගැනීම් මාත්‍රයක්. ඊටසේ මනසටත් අරමුණක් ආවම එතකොට අරමුණක් ආපු දැනීම් මාත්‍රයක් තියෙන්නේ. දැන් ඕක තමයි ඉස්සරහට ඉස්සරහට ලියලලා යන්නේ, පෙළ ගැහිලා යන්නේ. ඊටසේ ඔන්න ස්පර්ශයක්, ඒකෙන් වේදනාවක්. ඒ වේදනාව ඔන්න හඳුනා ගැනීමක්. හඳුනාගත්තට පස්සේ ඔන්න කල්පනා කරන්න ගිහිල්ලා ඔන්න ඉතින් විතර්ක පහළ වෙලා ඊට පස්සේ ඔන්න ආසාවක්. ඔන්න තණ්හාවක්. රූපෙට ඔන්න තණ්හාවක්, සද්දෙට තණ්හාවක්, ගඳ සුවඳට තණ්හාවක්, රසයට තණ්හාවක්, ඊළඟට ස්පර්ශයන්ට තණ්හාවක්. එන අරමුණු වලට පවා, හිතට එන අරමුණු වලට පවා ලොකු තණ්හාවක්, බැඳීමක්, ආසාවක්. දැන් ඉතින් අනාතයි. ඔක්කොම ඉතින් දැන් පැටලෙනවා. ආසාවන් තව තව ලියලනවා. රූපම ඉල්ලනවා. ලස්සන දේවල්ම ඉල්ලනවා. ඒකම හඹාගෙන යනවා. සද්දම ඉල්ලනවා. ඒක රෙකෝඩ් කරලා අහනවා. ඒකම ඉල්ලන ගතිය. ඒකම හඹාගෙන යන ගතිය. ඒකම මත් වෙන ගතිය. ඉතින් මේවා තමයි අපි ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපි තුමු ස්පර්ශම ඉල්ලනවා, නැත්තම් රසයන්ම ඉල්ලනවා. ඊට පස්සේ ඒවා මොකක්වත් ලොකුවට දැනෙන්නේ නැත්තම්, පංචකාමයන් ලොකුවට නැත්තම් මොකද කරන්නේ? මොකද හිතෙන්නේ? අර ඇහැට ලස්සන ඇහැ මත් කරන රූපයක් ඇත්තෙත් නැහැ. කනට ඇහෙන අපිට ඩාන්ස් කරන්න පුළුවන් සද්දයක් ඇත්තෙත් නැහැ. දිවට මහා ලොකු රසයක් ඇත්තෙත් නැහැ. ඊළඟට කයට මහා ලොකු ස්පර්ශයක් ඇත්තෙත් නැහැ. දැන් මොකද කරන්නේ? කල්පනා කරනවා ඉතින්. ඔව් දැන් ඉතින් කල්පනා කරනවා. දැන් ඉතින් කල්පනා කරනවා දිගින් දිගට. අර පැත්තට කල්පනා කරනවා, මේ පැත්තට කල්පනා කරනවා, අතීතය අල්ලන් කල්පනා කරනවා, අනාගතය අල්ලන් කල්පනා කරනවා, දැකපු රූපල්ලන් දැකපු ඒවා රූපල්ලන් කල්පනා කරනවා, දකින්න ඉන්න රූපල්ලන් කල්පනා කරනවා නේද? මොකද දැන් මේ වර්තමාන මොහොතේ ලොකුවට නැහැ. ඉතින් වෙච්ච දේ අල්ලන් කල්පනා කරනවා, ඒතර වෙන්න තියෙන දේ අල්ලන් කල්පනා කරනවා. ඉතින් අමු පිස්සුවක් තියෙන ඉතින් නේද? ඉතින් කල්පනා කරලා බලන්න. එකත් කල්පනා කරලා බලන්න තමයි වෙන්නේ. يعني මෙහෙම ලෝකෙක තමයි අපි මේ ගත කරන්නේ. ඒතර මේ විදිහට තමයි අපේ මේ ඔක්කොම ටික සකස් වෙලා තියෙන පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. අමු මුලාවෙන්ම සංසාරේ දුවවන්න තමයි මේ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඔක ලස්සනට කියනවා මේ මේ චචක්ක සූත්‍රයේදී. මම ඒක චුට්ටක් මතක් කරන්නම්. මේකේ අගහරියට එන්න බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේවා කරන්න ගියාම ඊළඟට අනිත් එක තමයි එන ප්‍රධාන ගැටලුව. මේ ඔක්කොටම මම කියා ගන්නවා. දැන් මේ එච්චර මේ පිස්සුවක් වුණත් කමක් නැහැ. ඒකට මම කියලාත් කියා ගන්නව නේද? දැන් මේ මේ මුළු පද්ධතියටම හිතන්න දැන් ඇහෙන් රූප බලන ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා කියලා. ඇහෙන් රූප පෙනීම, ඒක දැන ගැනීම, ඒ හරහා ස්පර්ශය පහළ වීම, ඒක විඳීම අපි තුන් සැප වේදනාවක් කියලා. ඔන්න දැන් සැප විඳිනවා කියන එක ඒක හඳුනා ගැනීම, ඒ ඔස්සේ විතර්ක පහළ කිරීම, ප්‍රපංච කිරීම, අපි තුමු එන්න උද්දාමන ලක්වීම, ඒ ඔක්කොම තියෙන මම. ඔන්න දැන් කොහෙත් නැති මමකුත් මේකට ඇඳ ගන්නවා, පුජ්‍යල භාවයකුත් මේකට ඇඳ ගන්නවා. මම තමයි ඔන්න සැප විඳින්නේ. මම නම් ඉතින් අනිත් අරයට වඩා සාර්ථකයි. මම ඉතින් අනිත් කෙනා පරද්දලා මම තමයි ජයග්‍රහණය කළේ. ඒතර කෙනෙකුත් විඳින්නට ඇඳ ගන්නවා. පුජ්‍යලයකුත් මේක අස්සට ඔබා ගන්නවා. මමත් මේක අස්සට ඔබා ගත්තාම තවත් ඉතින් ගොඩේන්න බැරි වෙන්නම පැටලෙනවා. ඒතර ඒකයිලත් ඉතින් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ උදාහරණයක් වශයෙන් කියනවා අයංකෝපන භික්කවේ සක්කාය සමුදේ ගාමිනී පටිපදා චක්කුන් ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. දැන් මේ අපි මෙතන විස්තර කරන හැම එකක් ගානේ මම කියා ගන්නවා. පොඩි පොඩි මුළු ක්‍රියාවලියම පමණක් නෙමෙයි. මේ එකක් ගානේ මම කියා ගන්නවා. ඇහැ කියන එක මම කියා ගන්නවා. කන කියන එක මම කියා ගන්නවා. නාසයේද දිවද කයද මනද ඔක්කොම මම කියා ගන්නවා. එළියේ තියෙන රූපත් මම කියා ගන්නවා. ඒකත් මගේ කියා ගන්නවා. සද්දත් මම කියා ගන්නවා. සද්දත් මගේ කියා ගන්නවා. ගන්ධ සෝඳත් මගේ කියා ගන්නවා. රසත් මගේ කියා ගන්නවා. ස්පර්ශේනුත් මගේ කියා ගන්නවා. එන අරමුණු ටිකත් මගේ කියා ගන්නවා. දැන් අපි භාවනා කර කර ඉන්නකොට හිතට එන අරමුණු කාගේද? නේද? දැන් මෙහෙම සමහරට තියරි එකක් වගේ කියනකොට එච්චර තේරෙන්නේ නැහැ. දැන් අපි ප්‍රැක්ටිකලි බැලුවාම, ප්‍රායෝගිකව බැලුවාම දැන් අපි ඇස් දෙක පියාගෙන ආනාපානෙත් දාගෙන ඉන්නවා. අතීතයේ වෙච්ච දේවල් මතක් වෙනවා. ඒ සිතුවිලිනේ නේද? ඒ කාගේද එතකොට? මගේ නේද? මගේ නේ. ඒකත් මගේ කියලා ගන්නවා. දැන් බලන්න හැම තැනම මේ මාව අලවලා තියෙන්නේ. අරකටත් මම, මේකත් මගේ, මේ කැලලත් මගේ, අර කැලලත් මගේ. මමයි මගේ හැරුණාම වෙන මොකක්වත් නෑ අන්තිමට බැලුවහම. ඔක්කොම මගේ තමයි. ඉතින් ඊළඟට බුදුහාමුදුර කියනවා රූපේ ඒතම්මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස්සති. රූප ටිකත්, සද්ද ටිකත්, ගන්ධද, රසද, පහසද, අරමුණුද ඔක්කොම මගේ කියලා ගන්නවා. ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. මෙය මගේ, මේ මගේ ආත්මයයි කියලා ඔන්න එහෙම තමයි දකින්නේ. ඊළඟට කියනවා චක්කු විඤ්ඤාණ. ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති සමනුපස. විඤ්ඤාණ ටිකත් මගේ කියා ගන්නවා. ඒකත් මගේ, මම කියා ගන්නවා, මගේ කියා ගන්නවා. ඊළඟට ඒකෙන් පහළ වෙච්ච වේදනා නැ ස්පර්ශ චක්කු සම්පස්සං ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත් සමනුපස්සති. ස්පර්ශයක් හටගන්න ඒකත් මගේ කියා ගන්නවා. ඊළඟට වේදනං ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත් සමනුපස්සති. දැන් වේදනාවක් හටගන්න ඒකත් මගේ කියා ගන්නවා. තණ්හං ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත් සමනුපස්සති. තණ්හාවක් ඒකත් මගේ කියා. කොහේ හම්බුණත් කොනව අද්දගිව හම්බුණත් එක්කෝ ඉතින් එක්කෝ මගේ, එක්කෝ ඉතින් මම තමයි. මේ උණ නෙමෙයිද? මං හිතා අද උණ හින්දා මට දිනම්පස නැහැ කියලා. හොඳයි. ඉතින් මේ එන්නේ හැම අත්දැකීමක් අස්සටම මාව රිංගෝලා මගේ කියාගෙන යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකට බුදුහාඳුර කියන්නේ මේ සක්කාය සමුදය ගාමිනී පටිපදා. සක්කායක් නේද? ඉන්නවා, කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, මමෙක් ඉන්නවා කියන ආත්මයක් තියෙනවා. කියන එක තමයි මේ අපි වඩන්නේ. ඒතර මේ ඒ යන වැරදි දෘෂ්ටි කෝණය හරහාම, වැරදි දැක්ම හරහාම, හැම එකටම මම කීම හරහාම මේ සක්කාය සමුදය ගාමිනී පටිපදා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයක් වඩනවා. එහෙම නැත්නම් පුජ්‍යල භාවයක් වඩනවා. මමත්වයක් වඩනවා. ඉතින් ඉදිරියට දැන් බුදුහාඳුර එක දිගටම කියආගෙන යනවා. දැන් මේ අපි කිව්වේ එක ධාරාවක් කිව්වේ. ඇහැ, රූප, චක්කු විඤ්ඤාණ, ඒකෙන් හටගත්ත ස්පර්ශ, ඒක දැනගත්ත චක්කු සම්පස්සජ වේදනා, ඒකෙන් එන සංඥා, ඊට පස්සේ විතර්ක, ඊට පස්සේ අපි තමු වුණ තණ්හා, ඒ කියන්නේ රූප තණ්හා, ඒ ධාරාව මේ කිව්වේ. ඉතින් ඔය විදිහටම කියනවා සද්ද ගැනත්. කන, සද්ද, සෝත විඤ්ඤාණ ඒ ධාරාවත් කියනවා. ඔක්කොම මම, ඔක්කොම මගේ. නාසයේ පැත්තත් ඒ ධාරාවත් කියනවා. ඒකත් ඔක්කොම ඔන්න මගේ. ඊට පස්සේ දිව හා සම්බන්ධ ධාරාව. දැන් හිතන්න දානේ වළඳනවා. හරිම රසයි. හරිම ප්‍රණීතයි. කාලයකට පස්සේ තමයි ඔන්න මීගිරි ටිකක් හම්බුනේ. කවුද රස විඳින්නේ? මම තමයි ඉතින් නැද්ද? මටනේ දැනෙන්නේ. මට දැනෙනවා ඉතින් මම රස විඳිනවා. මට ඉතින් කාලෙකින් හස් කාලයකට පස්සේ ඔන්න ප්‍රණීත භෝජනයක් ලැබිලා. ඉතින් මම රස විඳිනවා. ඉතින් ඒකත් මම. ඉතින් හැම තැනම ඉතින් මේ පුජ්‍යල භාවය තමයි මතුවෙන්නේ. අපි මේ වඩන්නේ මේකට පුජ්‍යල භාවයක්. ඒ අත්දැකීම් හැම එකම මගේ කර ගැනීම හරහා මම කියා ගැනීම හරහා පුජ්‍යල භාවයත් තමයි වඩන්නේ. ඊළඟට තනිකසින් මේක ගෙනියනවා මනෝ විඥාන දක්වාම නැත්නම් මනස මනසට එන අරමුණු මනෝ විඥාන ඊට පස්සේ ඒකෙන් එන ස්පර්ශ මනෝ සංපස්ස ඒකෙන් එන වේදනා මනෝ සංපස්සජා වේදනා ඒකෙන් හඳුනා ගැනීම සංඥා නැත්නම් ධම්ම සංඥා ඊට පස්සේ අපි හිතමු එන ඒවට එන තණ්හාව ආසාව ධම්ම තණ්හා ඔක්කොම මම ඔක්කොම මගේ එහෙම තමයි යන්නේ. ඉතින් මෙහෙම කියගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන නිකන් අනුකම්පාවෙන් වගේ කියනවා මෙන්න මෙහෙම. දැන් මෙහෙම යනකොට දැන් අර චක්කු විඤ්ඤාණ වේද මේ මොකද්ද මේ ස්පර්ශය වා පහළ වෙලා දැන් කියනවා සෝ සුඛාය වේදනාය පුට්ටෝ සමානෝ අභිනන්දති අභිවාදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රාගානුසයෝ අනුසේති. ඒ කියන්නේ ඒ දැනෙන සැප වේදනාව බැඳ ගන්නවා ඒක අල්ල ගන්නවා ඒකෙම එල්බ ගන්නවා ඒකෙම කියාපානවා ඒකෙම සතුටු වෙනවා. එහෙම කරන්න ගිහිල්ලා තස්ස රාගානුසය අනුසේත. දැන් ඉතින් රාගානුසය නිකන් පැටව ගහනවා. ඇතුලේ නිකන් ඔක්කොම ඒවක්ම වර්ධනය වෙනවා. අපි දන්නේවත් නැහැ අපි ඉන්නේ මේ ලෝකෙ නෙමෙයිනේ. අපි මේ අහුවෙලා අපි මේ සැප විඳිනවා, රූප පේනවා, රූපෙත් එක්ක මත් වෙලා අපි ඉන්නවා. යට වැඩ. යට අනුසේ ටික වැඩ. ඒ ටික ක්‍රියාත්මක වෙනවා. ඒ ටික පොඩ පොඩ ඔක්කොම වර්ධනය වෙගෙන යනවා. ඊට පස්සේ අනිත් පැත්තට කියනවා දුක්ඛාය වේදනාය පුට්ඨෝ සමානෝ සෝචති කිලමති පරිදේවති උත්තාර උත්තාලින් කන්දති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති. දැන් ඒකට අනිත් පැත්ත දුකක් කරහා යනවා. දැන් දැක්කේ රූපයක්. අපි තුමු ඔන්න තමන්ගේ දරුවා මැරලා. දැන් ඉතින් අඬනවා, වැළපෙනවා, පපුවත් ගහ ගන්නවා. දැන් ඉතින් ඉවසන්න බෑ. දුක්ඛා වේදනා පුට්ඨෝ සමානෝ සෝචති චෝක කරනවා කිලමති ක්ලාන්ත වෙනවා පරිදේවති හඬා වැළපෙනවා උරත්තාලින් කන්දති පපුවත් ගහ ගන්නවා සම්මෝහං ආපජ්ජති මුලාවට පවාවත් වෙනවා සිහිය නෑ. දැන් එච්චර දැන් ශෝකෙන් තස්ස පටිඝානුසය අනුසයති. පටිඝ අනුසයක් වැඩෙනවා හැබැයි අස්සේ අනුසයක් වැඩෙනවා. දැන් බලන්න හරි අසරණයි. ඒක අතින් බැලුවානේ මුළු සංසිද්ධිය දිහාම බැලුවාම දැන් තමන්ගේ කියාගත දරුවා අපි තුමුනේ උදාහරණයක් ගමුකෝ. දැන් තමන්ගේ කියාගත දරුවා ඔන්න මිය ගිහිල්ලා ඇස්පනා පිට දැන් ඔන්න මිනිය පේනවා. දැන් ඉතින් අම්මට ඉවසන්න බෑ, තාත්තට ඉවසන්න බෑ. අඬනවා, වැළපෙනවා, පපුවත් ගහ ගන්නවා. හැබැයි තමන්ටම හානි වෙනවා නේද? දරුවා නැතිවීම පමණක් නෙමෙයි සංසාරයක් යන්න පුළුවන් පටිඝානුසයක් ඇතුළේ වැඩෙනවා. හරිම ඉතින් අසරණයි බැලුවාම. දැන් ඔහොම කියාගෙන ගිහිල්ලා ඊට පස්සේ එනවා අදුක්කම සුඛාය වේදනාය පුට්ටෝ සමානෝ තස්සා වේදනාය සමුදයංච අත්තකමංච අස්සාදන්ට ආදීනවං ආදීනවංච නිස්සරන්ත යථාභූතං නප්පජානාති. දැන් මොකද්ද වෙනත් වේදනාවක් තියෙනවා ඒක ගැන දන්නේවත් නැහැ. දැන් සැප දුක කියන එක නේද දැන් එක්ස්ට්‍රීම්ස් දෙක අන්ත දෙක ඒක නම් චුට්ටක් දැනෙනවා. ඉන් මෙහා තියෙන එකක්වත් ගානක්වත් නැහැ. පුදුමාකාර නිකන් මුලා ගතියක් උන්න නැහැ වගේ ගතියක් දැනෙන්නේ නැහැ වගේ ගතියක් මොනවාද වෙන්නේ කියන එක ගැන කිසිම හැඟීමක් නැති ගතියක් තමයි තියෙන්නේ. සිතන තමයි අවිද්‍යාවක් තියෙන්නේ. උපේක්ෂා වේදනාවක් ගැන කිසි හැඟීමක් නැහැ. දැන් හිතන්න දැන් අපි ඇවිදිනවා, සක්මනක් කරනවා. මොකද දැනෙන වේදනාව? දුක් වේදනාවද, සැප වේදනාවද? මොකද හිතන්න? සාමාන්‍යයෙන් එහෙම ලොකු සැපක් ඇත්තෙත් නැහැ, ලොකු දුකක් ඇත්තෙත් නැහැ නේද? උපේක්ෂා වේදනාවක් තමයි දැනගන්නේ. ඒතර ඒක අපි දැන් මේ සක්මන කරද්දී සාමාන්‍යයෙන් දැනිදෙන තමයි යන්නේ. දැන් අපි එක්කෝ ඕකේ අපි තුමු 10 ලක්ෂණයක් බලනවා කියන්නේ තද ගතියක්, රළු ගතියක්, කුණුසුමස් සිසිලසක් ඕවා බලනවා කියන්නේ අපි 10 මුහුණුවරකින් බලනවා. ඒ කියන්නේ රූපස්කන්ධයේ මුල් තැන දීලා බලනවා. දැන් එහෙම නැතුව අපි මේක උපේක්ෂා වේදනාවක් මෙතන තියෙන්නේ කියලා බැලුවයි කියලාද වරදක් නැහැ. එතනදී අපි වේදනාස්කන්ධයේ මුල් තැන දීලා බලනවා. කිසි වරදක් නැහැ. තොර ඔය අපි ඒ අරමුණෙන් ඉවත් වෙලා මෙන්න දැන් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා නැත්නම් මෙහෙම අරමුණක් හට ගන්නවා. උපේක්ෂා වේදනාවක් දැන් ඔන්න හට ගන්නවා. හිතන්න පාදේ පොළවේ වදිනවා, එතනදී රළු ගතියක් දැනෙනවා. ඒ හරහා ඔන්න උපේක්ෂා වේදනාවක් හට ගන්නවා. ඒක හොඳට දැනෙනවා තමන්ට. කලින් අපි හිතමු පාදේ එසවිලා තියෙද්දි එච්චර මේක ප්‍රකට වුණේ නැහැ. ඔන්න පොළවේ වැදුනා, වදිනකොට ඔන්න උපේක්ෂා වේදනාවක ස්වභාවය ඔන්න හට ගන්නවා. සුළු මොහොතකින් ඔන්න මේ වේදනාව ඔන්න වෙනස් වුණා, වෙනස් වෙලා ඔන්න පහව ගියා. ඒකත් දැනගන්න. එතකොට මෙන්න මේ වේදනාවන්ගේ යථා ස්වභාවයක් අපි මේ සක්මනේදී ඒ පැත්තට යෝගාවචරයගේ හිත යොමු වෙන්න පුළුවන්. අර ධාතු බල බල හිටියේ, ධාතු ලක්ෂණ බල බල හිටියේ යෝගාවචරයා. පස්සේ ඊට පස්සේ මේ ස්විච් වෙන්න පුළුවන්, මාරු වෙන්න පුළුවන් වේදනාව පැත්තට. වරදක් නැහැ ඉතින්. නමුත් දැන් ප්‍රශ්නෙලා තින් දැන් අපි සාමාන්‍යයෙන් ඇවිදින්නේ ඕවා ඉතින් දන්නේ නැහැනේ. නේද? කොච්චර නම් ඇවිදිනවද දැන්? මෙහිම ඒව ගැන කිසි හැඟීමක් නැහැනේ. මං කියන්නේ හැමතිස්සෙම ඕක බලාගෙන යන්න කියලා. ඒ කියන්නේ අපි තුමු හිත දිහා බලන යන නම් ඕවට එච්චර අවධානයක් යෙන්නේ නැහැ. මේ කුමක් හෝ ඒ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලිය විනිවිද දැකීමක් අපිට කරන්න පුළුවන් නම් මුලාවක් නැහැ. නමුත් අපි විනිවිද දකින්නවා වෙනුවට අපි සම්මුතිය උඩ පිහිටාගෙන මේ මම ඇවිදිනවා, මට රූප පේනවා, මම සැප විඳිනවා, මම දුක් විඳිනවා කියාගෙන යෑම තුළ ඒ ඇති වෙන මුලාව ඉතින් ඒ කියන්නේ මුලාවෙන් නතර වෙන්නේ නැහැ. ඇතුලේ ඒකට තව සංසාරේ යන්න කැලස් ටිකක් වැඩෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා තස්ස අවිජ්ජානුසය අනුසේති. ඒ කියන්නේ මේ උපේක්ෂා වේදනාව පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැතිකම නිසා අවිද්‍යානුසයක් වැඩෙනවා. සෝවත භික්කවේ සුඛාය වේදනාය රාගානුසයං අප්පහාය, දුක්ඛාය වේදනාය පටිඝානුසයං අප්පටි විනෝදෙත්වා, අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයං අසමූහනිත්වා, අවිජ්ජං අප්පහාය විජ්ජං අනුප්පාදෙත්වා, දිත්තේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ භවිස්සති ඉති නේතණ්ඨානං උච්චති. විජ්ජති. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවා සැප වේදනා කරහ යනකොට ඔන්න රාගානුසයක් වැඩෙනවා, කෙලෙස් වැඩෙනවා. දුක් වේදනාවක් ඉදින්න ගිහිල්ලා ඒකෙත් පටිඝානුසයක් වැඩෙනවා. උපේක්ෂා වේදනා හරහා ගිහිල්ලා ඒකෙත් අවිජ්ජානුසයක් වැඩෙනවා. බුදුහාඳුරු කියනවා එතකොට මේ වගේ සුඛාය වේදනා රාගානුසයන් අප්පහාය. මේ විදිහට සැප වේදනාවේ මතු වෙන්න පුළුවන් මේ රාගානුසය ප්‍රහාණය නොකර, අයින් නොකර. ඊළඟට දුක්ඛාය වේදනාවේ පටිඝානුසයයන්ං පටිඝානුසයන් අපපටි විනෝදෙත්තා. දුක් වේදනාවන් වලදී පහළ වෙන්න පුළුවන් මේ පටිඝානුසයත් වළක්වගන්නේ නැතිව. අදුක්ඛම සුඛාය වේදනාවේ අවිජ්ජානුසයන් අසමනු අසමෝහනිත්වා. අදුක්ඛම සුඛ වේදනා, උපේක්ෂා වේදනා, ඒවැය පහළ වෙන අවිජ්ජානුසයත් වළක්වගන්නේ නැතිව. අවිජ්ජං අපහාය, අවිද්‍යා ප්‍රහාණය නොකර. විජ්ජං අනුපාදෙත්වා, විද්‍යා පහල කරගන්න නැතිව. දිත්තේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ භවිස්සතිති නේතණ්ඨානං උච්චති. මේ භවයේදී දුක්ඛල කර ගැනීමක් නම් වෙන්නේ නැත. I think කෙලින්ම කියලා තියෙනවා ප්‍රකාශය. කියන්නේ මේ යන දැන් හිතන්න කවුරු හරි දැන් අපි කියමු අර මිනිස්සේ දැන් අපි උදාහරණයට ගත්තේ අර ෆුට්බෝල් මැච් එක දිනපු එක. ඒ කතාවේදී ඉතින් මේ තනි කර ඉතින් කෙලෙස් වල්ලා හිතනවාද මේ භවයේ දුක් කෙලවර වෙයි කියලා? නේද? තව තව බැඳීමක්, තව තව මුලාවීමක්, තව තව ඒක මත්වීමක් මිසක් දුක් කෙලවර වීමක් මේ භවයේදී හිතා ගන්නවත් බෑ. ඇහිලවත් නැහැ. බුදුබණක් ඇහිලවත් නැහැ. මෙහෙම දෙයක් වෙනවා කියලාවත් දන්නේ නැහැ. මුලාව අස්සෙම ඉන්නේ. තනි කර මුලාවෙම ඉන්නේ. එක්කෝ සැප විඳීම හරහා මුලාවට ලක් වෙලා, එක්කෝ දුක් විඳීම හරහා මුලාවට ලක් වෙලා, එක්කෝ උපේක්ෂා වේදනාව හරහා මුලාවට ලක් වෙලා. මේ වේදනාව වලම මුලාවක්. වේදනාව අස්සෙම ඉන්නේ. වේදනාවමයි මගේ කියාගන්නේ. වේදනාවමයි මම කියාගන්නේ. වේදනාවම ආත්මය කියාගන්නවා. ඒක අස්සෙටම ගියාට පස්සේ දැන් ඒකෙන් ඉවත් වෙලා බලන ගතියක්. ආමේ සැප වේදනාවක්, ආමේ සතුටක්, එහෙම බලන්න පුළුවන්ද? එහෙම කියාවක් නැහැ. ඒක අස්සේ ඒකෙම එල්බගෙන ඒකෙම මුලාවට පත් වෙලා ඒ ලෝකේ ජීවත් වෙන්නේ. ඉතින් හදාගත්ත ලෝකේ ජීවත් වෙන්නේ දැන් ෆුට්බෝල් ලෝකේ නේද? මේ පැවැත්විච්ච ඒ චරංගය ඒක ඇත්ත කරගෙන මේක දිනුවා කියාගෙන ඉතින් ඒ ලෝකේ හදාගත්ත ලෝකේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ අජෙන්ඩිටා මිනිස්සු විතරන්නේ ලංකාවේ මිනිස්සුත් ඔහොම තමයි. දැන් මේ පහුගිය වකවානුවේ මොකද්ද අර ඒෂියා කප් එකද ඉන්නනේ නේද? අපේ කට්ටියත් ඕකම තමයි කරේ. වෙනසක් නැහැ ඉතින්. කවුරු කවුරුත් ඉතින් මේ තමන්ගේ එක පිළ හොඳයි කියාගෙන ඒකට ලකුණු දීගෙන එතන මුලාවගෙන තමයි ඉන්නේ ඉතින්. දැන් මේකේ අනිත් පැත්තක් තියෙනවා නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ ඒකේ ඊට පස්සේ කියනවා චක්කුංචකෝ භික්ඛවේ පටිච්ච රූපේච උපජ්ජති චක්ඛවිඤ්ඤාණං තින්නම් සංගති පස්සු පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝ සුඛාය වේදනාය පුට්ඨෝ සමානෝ නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිට්ඨති. ඔන්න දැන් අනිත් පැත්ත හැරෙනවා. යට තේනවා දැන් මේ ඇහත් රූපයන් නිසා ඔන්න දැනීමක් පහළ වුණා. මේ ටික දඩබඩ ගාලා සිද්ධ වෙනකොට බොහොම යහසලෝ සිද්ධ වෙනකොට ඔන්න චක්කු සම්පස්සයක් පහළ වෙනවා. ඒ හරහා ඔන්න වේදනාවක් පහළ වුණා. අපි හිතමු මේ වේදනාව සැප වේදනාවක් නම් සෝ සුඛාය වේදනාය පුට්ටෝ සමානෝ නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිට්ඨති. ඔන්න දැන් එයා වෙනසක් ඇති කරගන්නවා. වේදනාවේ තිබී ඒවා මම ඉන්නේ වෙන තැනක. මේ වේදනාව ඇතිලා නැතිලා යනවා. මට පුළුවන් දැන් බලන් ඉන්න පැත්තකින් ඉඳරගෙන මගේ කියාගන්න පිස්සුවක් දැන් මට නැහැ. සැප වේදනාවක් මේ තියෙන්නේ. නේද? දැන් බලන්න නිකන් අපි බලන දෘෂ්ටි කෝණය එතන. නේද? දැන් හිතන්න අපි හුස්ම ගන්නවා. කය හුස්ම ගන්නවා. කය හුස්ම ගන්නකොට දැන් මේ මම කය හුස්ම ගන්නවා කියලාද අපි බලන්න තියෙන්නේ. මුලදී එහෙම වෙන්න පුළුවන්. පස්සේ ආනාපාන සතිය වැඩෙනකොට අපි පුළුවන් තරම් උත්සාහවන්ත වෙන්න ඕනේ මේ ක්‍රියාදාමයෙන් ඉවත් වෙලා කයට කැමති විදිහට හුස්ම ගන්න ඉඩ දීලා මම පැත්තකින් ඉඳන් බලන්න තියෙන්නේ. නේද? එතකොට මේ මම හුස්ම ගන්නවා අය මට ඕන විදිහට හුස්ම ගන්නවා අය මේ හුස්ම නම් හරි හොඳයි ය මේක නම් හරි නැහැ ය කියලා එකට මොකක්වත් මේ කැමැති අකමැති ප්‍රකාශ කිරීමක්වත් ඒ මොකක්වත් නැහැ. නිකන් කයට නිදැල්ලේ හුස්ම ගන්න දීලා මට තියෙන්නේ නිකන් පැත්තකින් දැනුවත් වීමක්. එතකොට ඒක දාන්න බැරිද අපිට ඒ තියරි එක ඇප්ලයි කරන්න බැරිද එතකොට මේ වේදනාවට? නේද? වේදනාවක් පහළලා තියෙනවා. දැන් ඔන්න සතුටක් දැනෙනවා. හිතේ සතුටක් පහළනවා කියලා හිතන්න. හිතේ සතුට ඒ සතුටෙන් ඉවත් වෙලා සතුට දිහා බලන්න පුළුවන්ද? අර තරම් ලේසි නෑ හැබැයි. නේද? හුස්ම දිහා නම් බලා ගන්න පුළුවන්. පිම්බීමක් හැකිලීමක් දිහා නම් ඔන්න බලා ගන්න පුළුවන්. ඒක ඔන්න වෙනවා, වැඩේ සිද්ධ වෙනවා. මට පුළුවන් ඉතින් පොඩ්ඩක් ඉවත් වෙලා ඒකෙන් අයින් වෙලා අඩියක් පස්සට අරගෙන ඒක දිහා බලන්න පුළුවන්. හැබැයි හිත සතුට වෙනකොට හිතන්න දැන් ඔන්න අද පිණ්ඩපාතේ හම්බුණා මොනවාම හරි කවුදද මෙතන නැහැ විශ්වහිම මට ඔක හරියට කියනවා ඉතින්. අද මේක බලනකොටම සාවින් අහස මාර හිත දැන් ගන්න ඕනේ දැන් ගන්න ඕනේ මොකද්ද ප්‍රත්‍යේක්ෂා කරන්නත් කලින් සාරද මං කාලේ ඉවරයි සාවින් අහස බලන්න අපිට වෙන දෙයක් ඉතින් නේද ප්‍රත්‍යේක්ෂා කර කර ඉන්න වෙලාවකුත් නැහැ මේක අම්මෝ කාලෙකින් හම්බුනේ කියලා කටේ දායනත් ඉවරයි ඉතින් ඒ එතකොට තියනවාද අර ඩිස්ටන්ස් එකක් නැහැ නේද මේ අතර පරතරයක් නැහැ මේ දැක්ක ගමන් කටට දාගත්ත දැන් රස විඳිනවා රාගානුසය තමයි වැඩෙන්නේ ඉතින් හැබැයි අපිට පුළුවන්ද මේ එක දැකීමේ පව වහලෙන සතුට දැක ගන්න නේද හිතන්න හොඳටම බඩගින්න හිටියේ දවස් කීපයක්ම මොකක්වත් ලොකු දෙයක් හම්බුන්නේ නැහැ සම්බෝලයි වතුයි හම්බුනේ හිතන්න ගමේ පින්නපාත යන වික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා නේද නෝදානම් ඔන්න හම්බුණා හොඳට ප්‍රණීත භෝජනත් එක්කම හම්බුණා දැක්කහමත් ඉතින් හිත බඩ පිරුණා නේද ඇයි ඒතර ඒ පහළ වෙන සතුට අපිට පුළුවන් දෙකෙන් වෙන් වෙලා මේ සතුටක් පහළ වෙන්නේ මේ මාකරේ හිතේ පොඩි උදගැන්වීමක් මේ පහළ වෙන්නේ කියලා ඒකෙන් ඉවත් වෙලා බලන්න අපිට පුළුවන් නේද ඉතින් ඇත්තම මේ කයේ දැනෙන වේදනාව ටික බලා ගන්න එක එච්චරම අමාරු නෑ බැලුවාම මොකද කය වෙනයි නිකන් බලන හිත වෙනයි වගේනේ ඒතර කයේ ඔන්න අපි තුන් දණහිස රිදෙනවා දන හිස රිදෙනවා කියන එක මුලදී තමයි ඉතින් මේක මගේ එක දන හිස මේ මොකද වෙලා තියෙන්නේ ඉතින් තෙල් ගන්න ඕනේද ඉතින් බන්ද කියලා ඒක අස්සරින්ග ගන්න. පස්සේ ඉතින් එහෙම නැහැ. ඕනේ පොඩ්ඩක් අයින් වෙලා හමේ වේදනාවක්. ඒක වේදනාවක් කියලා ඔන්න දැන් අයින් වෙලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. පස්සේ ඕක කරගෙන යනකොට දැන් මේ දන හිස කියන එකත් හැලිලා හුදෙක් වේදනාවක් බවට පත් වෙනවා. එතකොට ආයේ අහවල් තැනය මේ වේදනාව තියෙන්නේ කියලාවත් එච්චර හැඟීමක් නැහැ. හැබැයි වේදනාවක් නම් තියෙනවා. නැත්නම් ඊට පස්සේ අපි තුමු හරින් නිකන් පා වෙනවා වගේ දැනෙනවා නිකන් රැලි යනවා වගේ දැනෙනවා හරීම නිකන් සැප වේදනාවක්. ඉතින් ඒකෙත් කයට නම් දැනෙන්නේ යම් හෝ අවකාශයක් තියෙනවා පොඩ්ඩ යෝගාවචරය දිනු කරනකොට මේක අස්සෙ රිංග ගන්න යන්න නැතුව මේකට මගේ කියා ගන්න යන්න නැතුව පොඩ්ඩක් ඒකෙන් ඉවත් වෙලා මේ සැප වේදනාවක් කියලා බලා ගන්න. හැබැයි හිතට එන සැප වේදනාව නේද? හිතට එන සතුට හරි අමාරුයි. හිතට එන සතුට කියන තැන තියලා අපිට පුළුවන් ද සතියෙන් අඩියක් පස්සට අරගෙන ආමේ සතුටු වේදනාවක් සොම්නස් වේදනාවක් කියලා බලන්න පුළුවන්ද නේද? තීරයකට නම් කියන්න පුළුවන් ඔන්න මේ සැප වේදනාවක් ඒ දුක් වේදනාවක් තීරයකට නම් කියන්න පුළුවන් මේ සිද්ධාන්තයක් නම් කියන්න පුළුවන් ප්‍රායෝගික කරන්න. ඊට පස්සේ ඔන්න දුකක් පහළ වෙලා හිතන්න දැන් අපි පොලිමේ යනවා මොනා හරි තමන් කැමතිම දේ තිබුණේ පොඩ්ඩයි තිබුණේ හැබැයි ඉස්සරහ ගියේ එක්කෙනා බෙදාගත්තා දැන් ඉතින් නැහැ නැති ඔන්න හිතේ පොඩි කනස්සල්ලක් පහළ වෙනවා. දැන් පුළුවන්ද මේ? දැන් එතකොට දැන් ඒකෙමනේ ඉන්නේ. අයියෝ මම මනුස්සයා වේදාගත්තනේ. මම මේ කොහොම හරි ගන්න බලන් හිටියේ, කාලෙකින් ඒක හම්බුනේත් නැහැ. එතනම පැටලිලා ඉන්නේ. එතනම ඉතින් මේ ඒ එතන එතෙන්ට ප්‍රපංචය ගියා කියන්නේ ඒ විදිහට සම්මුති මට්ටමින් අපි ඒක අර්ථ දක්වනවා කියන්නේ ඒ හිතේ පහළ වෙච්ච දුක් වේදනාව දුම්නස දුම්නස විදිහට දැක ගන්න අපිට අවස්ථාවක් නැහැ ඒ වෙලාවේ. ඒ වෙනකොටම අපි ඒකට පුජ්‍යලය ඇඳගෙන මමත් ඒකට ඇඳගෙන කතාවක් ගොතාගෙන ඒක අහුවෙලා ඉන්නේ. හැබැයි Tamanට තේරෙනවා නම් ආ මම ඒක බලාපොරොත්තු වුණා හරි ගියේ නැහැ අනිත් කෙනා ගත්තා. දැන් ඔන්න හිතේ පහළ වෙනවා නිකන් දුම්නස් ගතියක්. අපේක්ෂා භංගත්වයක්. දැන් ඔන්න ඒක දුකක්. මෙන්න මේ දුකක් පහළ වෙලා ඔන්න හිතේ දුකක් පහළ වෙලා කියලා බලන්න පුළුවන් නම් අන්න නුවණක් තේනවා. ඒ කියන්නේ අත්දැකීම විනිවිද යාමක් මේ කතා කරන්නේ. අත්දැකීම අස්සේ රිංගගෙන මගේ කියාගෙන පැටලවීමක් නෙමෙයි. අත්දැකීමක් ලබනවා අත්දැකීමෙන් එළියට ඇවිල්ලා අත්දැකීම හරහා යනවා. අත්දැකීම විනිවිද දකිනවා. ඉතින් මේවා අපි කරන්න ඕනේ. නේද? අපි මේ කතා කරලා විතරක් හරියන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ කියනවා මෙහෙම එතකොට. නාබිනන්දති නාබිවද්දි රාජ්‍යෝසාය දිට්ඨි. දැන් මේකත් එක්ක හිතරේ පහළ වෙන සැප වේදනාව වෙන්න පුළුවන්, දුක් වේදනාව වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාව වෙන්න පුළුවන්. ඒකත් එක්ක සතුට වෙන්න යන්නේ නැහැ. ඒක අස්සෙ රිංග ගන්න යන්නේ නැහැ. ඒක මගේ කියා ගන්න යන්නේ නැහැ. එතකොට කියනවා තස්ස රාගානුසයෝ නානුසේති. එහෙනම් රාගානුසය වැඩෙන්නේ නැත. අනුසයක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ න සෝචති න කිලමති න පරිදේවති න උරත්තාලින් කන්ති න සම්මෝහං ආපජ්ජති. දුක් වේදනාවක් පහළ වුණත් ඒත් ශෝක කිරීමක් නැහැ, ක්ලාන්ත වීමක් නැහැ, හඬා වැළපීමක් නැහැ, පපුව අත් ගහ ගැනීමක් නැහැ, මුලාවට පත්වීමක් නැහැ. ඊළඟට තස්ස පටිඝානුසය උනානුසේති. එතකොට ඊනම් පටිඝානුසය වැඩෙන්නෙත් නැහැ. අදුක්කම සුඛාය වේදනාය පුට්ටෝ සමානෝ තස්සා වේදනාය සමුදයං චත්තගමං චාච්ඡාදං චාදීනවං ච නිස්සරදං ච යතහබූතං පජානාති. නිකන් නෙමෙයි. දුක් සැප වේදනාව මොකද්ද මේ? උපේක්ෂා වේදනාවක ඇතිවීමක් නැතිවීමක් වෙනස් වීමක් ඒකෙන් ඉවත්ව සිටීමක් එයා දන්නවා. එහෙමනම් තස්ස අවිජ්ජානුසයෝ නානුසේති. අවිජ්ජානුසයක් වැඩෙන්නේ නැහැ. සෝවත භික්ඛවේ සුඛාය වේදනාය රාගානුසයං පහය දුක්ඛාය වේදනාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අදුක්කම සුඛාය වේදනාය අවිජ්ජානුසයං සමූහනිත්වා. ඒ කියන්නේ සුඛ වේදනාවෙන් එන්න තිබිච්ච රාගානුසය දැන් ප්‍රහාණය කළා. දුක් වේදනාවෙන් එන්න තිබිච්ච පටිඝානුසයත් වළක්වලා. මේ අදුක්කම සුඛ වේදනාවෙන් උපේක්ෂා වේදනාවෙන් එන්න තිබිච්ච අවිජ්ජානුසයත් සම්පූර්ණයෙන්ම වළක්වලා. අවිජ්ජානුසයං සමූහනිත්වා. අවිජ්ජං පහය දැන් අවිද්‍යාව ප්‍රහාණය කළා. විජ්ජං උප්පාදෙත්තා ප්‍රඥාව උපදවාගෙන දිත්තේව ධම්මේ දුක්ඛස්සත දිත්තේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ භවිස්සති ඉති ථානමේතං විජ්ජති. මේ දිටු දැමීමේහිම මේ අත්භාවයේදීම දුක් කෙලවර කිරීමක් විය හැකියයි මම ප්‍රකාශ කරනවා. බලන්න බුදුහාමුදුර දෙපැත්ත බෙදලා ලස්සනට කියලා තියෙනවා නේද? මෙහෙම ගියොත් නම් මේ මුලාවේ ගියොත් නම් මේ ආත්මෙනම් කෙලවර කරන්න හම්බෙන්නේ නැහැ. මේ විදිහට ගියොත් නම් මේ ආත්මය කෙලවර කරගත හැකි. පැති දෙක පෙන්ලා තිනවා හරිම ලස්සනට. මෙන්න මේක පාර, මේක වැරදි, මේක මෙහෙමයි, මේක ගියොත් නම් ඉවරයි, මේක ගියොත් නම් පුළුවන්. ආයේ පොයින්ට් බ්ලැන්ක් කියලා තිනවා ඍජුව ප්‍රකාශ කරලා තිනවා. ඉතින් මම හිතනවා එතනින් අද අපේ සාකච්ඡාව, ඒ කියන්නේ මගේ ප්‍රකාශ ටික නවත්තන්න. ඉතින් කාට හරි අද අපි මේ ඉස්සරහින් තියාගත්ත කරුණුවල ප්‍රකාශ කරපු කරුණුවල තව ටිකක් විස්තර එකතු කරන්න තියෙනවා නම් නැත්නම් තව මේකට ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා සාකච්ඡාවට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දැන් අවිජ්ජම් පහය ඉන්න ඕනේ, විද්‍යාව උපදව ගන්න ඕනේ. දැන් හිතන්න ඔන්න අපේ ලබඩාය සාමින් ආහන්සේ ලබඩාවට මොනවා හරි දාලා ඔන්න දැන් නැති වෙලා මොකක්ද හිතේ පහල වෙන්නේ? දේශයන් පහල වෙනවා. ඒකනේ. ඉතින් ඒ කියන්නේ අපි ඇඳගත්ත නේද? අපිට මේ හිතේ පහල වෙච්ච අසහනකාරී ගතිය, ඒ ද්වේෂ සහගත සතිය, ඒ දුක් වේදනාව, මේක මේ දුක් වේදනාවක් පහල වුණා කියලා බලන්න බැහැනේ. අරයා ගත්තත් දන්නේ නැහැ. මම මේ දැම්මා. මම මෙච්චර උදෙන් ඇවිල්ලා දැම්මේ, මෙච්චර රාත්‍රී ඇවිල්ලා මම මේ අනිත් පැටි ටික ඔක්කොම ඇවිල්ලා දැම්මේ. මේක නැතිලා දැන් මට ආයිත් දාන්න වෙනවා මොන මල කරදරයක්ද ඉතින් මේක අස්සේ අපිට ඉංග ගත්තා ඔන්න ඉතින් ගැටෙනවා සිද්ධියක් හදාගත්තා ප්‍රපංචයක් ගොතාගත්තා ඔන්න ඉතින් දැන් පැටලිලා නේද ඒතර අපිට ඔය වගේ يعني අපේ ජීවිතේ මුහුණ පාන සිද්ධි හරහායි මේ ධර්මය විනිවිද යන්න තියෙන්නේ නැතුව අපි මේ අපි හිතුවොත් මේ භාවනා ශාලාදී විතරයි මේ ඔක්කොම ටික දැක ගන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ කෙලස් ටික ඇවිස්සෙන්නේ විශේෂයෙන්ම අපි වෙනත් වැඩවල යෙදෙනකොට මතක් පිළිවෙතක් කරනකොට අනිත්‍යයත් එක්ක කතා බහක් කරනකොට යම් යම් සිද්ධීන් වලට මුහුණ දෙනකොට ඒතර ඒ මුහුණ දෙන අවස්ථාවේදී අපි මේ පුජ්‍යල භාවයක් හදාගන්න නැතිව මම එක්කෙනෙක් තව එක්කෙනෙක් එහා ඉන්නේ කියලා එහෙම පුජ්‍යල භාවයක් වෙන්කර දෙකීමක් හදාගන්න නැතුව මට පුළුවන් ද මේ වෙලාවේදී මගේ හිතේ මගේ කියන්නත් අවශ්‍ය නැහැ මේ වෙලාවේදී මේ හිතේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ නේද කොහොමද මේ අවිජ්ජා අනුසයක් වැඩ කරන්නේ කොහොමද මේ පටිඝ අනුසයක් වැඩ කරන්නේ නැත්තම් කොහොමද රාග අනුසයක් වැඩ කරන්නේ කැමති වෙලාවක නම් ඔන්න රාග අනුසයක් වෙන්න පුළුවන් අකමැති වෙලාවක නම් පටිඝ අනුසයක් වෙන්න පුළුවන් නිකාං ඔහින්න වෙලාවක අවිජ්ජා අනුසයක් වෙන්න පුළුවන් ඉතින් අපිට ওই වගේ විනිවිද දැක්මක් බලන්න පුළුවන් නම් පැහැදිලින් chance එකක් තියෙනවා යන්තම් එතනදී බේරගන්න නැත්තම් ඉතින් හැමදාම ඉතින් අපිට කම්ප්ලේන්ට්ස් වම තමයි හැමදාම ඉතින් පැමිණිලිම තමයි මොකද අපි ඉන්නේ පුජ්‍යලයක එක යා හොඳ නෑ යා නරකයි යා හොඳයි යා මෙහෙම කළා අරයා මෙහෙම කළා මම මෙහෙම කළා ඉතින් හදාගත්ත ලෝකයේ තුල පැටලිලා ඉතින් අඬනවා එක්ක වැළපෙනවා නැත්තම් උද්දාමයට ලක් වෙනවා අපුඩි ගහනවා ඉතින් මේ දෙකේ තමයි අපි ඉතින් අපි දෝලණය වෙන්නේ අපි එතකොට මේ ජීවිතේ මුහුණ පාන සංසිද්ධිවලදී හිතේ ඇති වෙන මේ දුක හෝ සැප අඩුතරමින් අපි තු උපේක්ෂා පොඩ්ඩක් පැත්තකින් තියමු දුක හෝ සැප හුදෙක් දුක හෝ සැප කියන තැන තියලා බලන්න පුළුවන් නම් මේක දුක් වේදනාවක් මේක සැප වේදනාවක් කියන තැන බලනවා කියන්නේ එතකොට අපි මේ සිද්ධිය තුල නිකන් සිද්ධිය විනිවිද යාමක් මිසක් සිද්ධිය ඇතුළට රිංගා ගැනීමක් නැහැ සිද්ධිය ඇතුළට මමෙක් වෙලා පුජ්‍යලයක් වෙලා පුජ්‍යල භාවයක් හදාගෙන රිංගා ගැනීමක් නැහැ ඕක කරන්න පුළුවන් දෙ මාර වටිනවා ඒ කියන්නේ එතන තමයි ඇත්තම දහම ඒ කියන්නේ අපි මේ ඉගෙන ගන්න දේවල් වල ප්‍රායෝගිකව මේ වඩන දහම අපි නම් බලන්න ඕනේ කොහොමද මේක මේ විපස්සනා නුවණක් කොහොමද මේ අපේ එදිනදා ජීවිතේට රිංගෝ ගන්න කොහොමද එතන යොදන්නේ කොහොමද නිකන් මේක මේක හිතන්න අපි ආයුධයක් හොඳට හදලා හිතන්න කඩුවක් හදුවා කියලා ඕක මේක අස්සේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. දැන් මේ හතුරු ටික ඇවිල්ලා අපිට ගන්නවා නම් බයිනවනේ. ඉතින් ඕක කුපුවේ තියන් ඉඳලා වැඩක් නැහැ නේ. පාවිච්චි කළා ඕක කපු කඩුවක් හදාගත්තේ නිකන් කුපුවේ තියලා දාලා තියන්නේ නැහැ නේද? ඉතින් ඒ වගේ තමයි මේ අපි හදාගන්න විපස්සනා නුවණත්, දිනු කරගන්න නුවණත් ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොටයි මුවහත් වෙන්නේ. එතකොට අපේ මේ ජීවිතවල මුහුණ පාන්න වෙන විවිධ අත්දැකීම්, එතකොට මේ අපි දිනු කරන ප්‍රතිපදාවක්, අපි දිනු කරගන්නා නුවණක් යෙදීම සඳහා අවස්ථාවක්. එහෙම අපිට බලන්න පුළුවන් නම් අන්න අපේ විපස්සනා නුවණ මුවහත් වේවි. නැත්තම් ඉතින් අරග භාවනා ශාලාවේදී වැඩුවා එතනින් ඒක ඉවරයි. භාවනා ශාලාවේ නැගිටිනකොට ඔක්කොම ටික අමතකයි. දැන් ඉතින් දාන ශාලාවට ආවට පස්සේ තියෙන වෙන ලෝකයක්. දැන් ඉතින් කොහොමද දානෙ ගන්න? ඉතින් මට කොහොමද හොඳ ටිකක් බෙදා ගන්න? දාන ශාලාවේ. පින්නපාතේ යද්දී තියෙන වෙන ලෝකයක්. වදක් කරද්දී තියෙන වෙන ලෝකයක්. භාවනා ශාලාවේදී තව ලෝකයක්. එහෙම හරියන්නේ නැහැ නේද? භාවනාශාලාදී අපි යමක් දිනු කරා නම් නුවණක් දිනු කරා නම් ඒ නුවණ එහෙනම් අපි දානශාලාදීත් පාවිච්චි කරන්න උත්සාහ කරන්න වෙනවා. පින්නපාත යනකොටත් පාවිච්චි කරන්න උත්සාහන්ත වෙනවා. අපි තුමු වතක් පිළිවෙතක් කරද්දි මේ පාවිච්චි කරන්න උත්සාහන්ත වෙනවා. ඒ මොකද එතෙන් දිනේ කෙලස් ඇවිස්සෙන්නේ. භාවනා කරද්දි නම් ටිකක් ඉතින් සූදානම් ශරීරෙන් ඉන්නේ. එතෙන් දි කෙලස් එන්නේ නැහැ. ඒ ටික පොඩ්ඩක් ඉතින් ජාමේ බේර ගන්න පුළුවන්. දානශාලාදී ආය අහු වෙනවා. පින්නපාතියද්දී ආය යහු වෙනවා. බණ කියද්දී ඔන්න ආය යහු වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු වෙන වතක් පිළිවෙතක් කරද්දී ඔන්න ආය යහු වෙනවා. එක්ක කේන්ති යනවා, එක්ක දුකක් එනවා. මොකද අපි හදාගත්ත මමත්වයක් තුල, මාන්නක්කාරකමක් තුල, පුජ්‍යල භාවයක් තුල, ඒවට සාපේක්ෂව තමයි අපි අත්දැකීම අර්ථ දක්වන්නේ. අපිට අමතකයි අපි මේ භාවනා ශාලාවේ අච්චර මේ ගැඹුරු විපස්සනාවක් වැඩුවා නේද කියලා අපතකයි. එතකොට භාවනා ශාලාවේදීම දෙයක් කරන්න තියෙන්නේ. වැඩක් නැහැ නේ නේද? අපේ අපේ අපි වඩන එක ප්‍රායෝගික නැහැ එතකොට. අපි වඩලා තියෙන මැරිගෙන කරා තමයි උදේත් නැගිටලා කරා, හවසත් කරා, නිදි මරායනත් කරා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ පාරේ යනකොටම අමතකයිනේ. කවුරු හරි අකමැති කෙනෙක් හම්බුණා. ඔන්න ඉතින් ආයි ඔක්කොම මේ කේන්ති ගිහිල්ලා ආයි ඉතින් කතා කළා. අමතකයිනේ. කොහොම ඉතින් වඩපු භාවනාව. නේ දැන් ඔය සමහර අය ඉතින් ඔය ඉච්චර විපස්සනාවට යන්න අවශ්‍ය නැහැ. ඒතු මෛත්‍රී භාවනාව වඩනවා. මෛත්‍රී භාව වඩනවා. ඉතින් අම්මේ මුළු ලෝක සත්ත්වයන්ටම ඉතින් මුළු ජීවිතේම පරිත්‍යාග කරන තරම් මෛත්‍රී භාවනාව වඩනවා. වඩලා 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 දසවන නැගිටිනවා. නැගිට්ට ගමන් ඉතමු කවුරු හරි ඇඟේ හැප්පුණා. අම්මට සිරිතෙන් මතක් වෙනවා. ඉතින් මුළු පරම්පරාවම මතක් වෙනවා. කොයිතරම් මෛත්‍රිය මෛත්‍රී භාවනා වඩන වෙලාව නම් මගේ අම්මේ පපුව දාලා යනවා. එච්චර මෛත්‍රිය උතුරනවා මෛත්‍රිය. නැගිට්ට ගමන් ඔන්න කාය හරි ඇඟේ හැප්පුණා. ආයි දෙකක් කිව්වා. මම දුන්නනේ දෙකක් ආයි මගේ ඇඟේ හැප්පුණානේ. එච්චර මේ මම වැඩි හිටි ස්වාමීන් වහන්සේ මගේ ඇඟ හැප්පුණානේ මේ 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 ගිහි මහත්තයා උපාසක මහත්තයා. මේ මෛත්‍රී වඩන වෙලාව නම් පම්මේ කියලා වැඩක් නැහැ. මෛත්‍රී චේතෝ විමුක්තිය දක්වාවත් ඇවිල්ලා. හැබැයි නැගිට්ට ගමන් ඔක්කොම ඉවරයි. වැඩක් නැහැනේ නේද? එහෙනම් අපි මේ වඩන දේවල් කතා කරන දේවල් නිකන් ඒ අවස්ථාවට විතරක් ඒ කාල පරිච්ඡේදෙ විතරක් ඒ පැයට විතරක් නම් සීමා කරන්නේ. ලොකු ප්‍රැක්ටිකල් ගතියක් නැහැ. ලොකු ප්‍රායෝගික ගතියක් නැහැ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ඒ එතෙන්දි මම දියුණු කරගත්තේ නුවණ බැරිද මට යොදන්න? බැරිද මට පාවිච්චි කරන්න? දැන් හිතන්න අපි කම්මල්කාරයෙක් ගාවට ගිහිල්ලා ආයුධයක් හදාගත්තා. පියක් හදාගත්තා. ඒතොර ඒක පිහිය කම්මලේදීද පාවිච්චි කරන්න තියෙන්නේ? නේද? කල්පනා කළ බලන්න නේද? පිහිය පාවිච්චි කරන්න දෙන කම්මලේදීද? නැත්තම් අපි වැඩක් පලක් කරද්දී එතකොටනේ පිහිය පාවිච්චි කරන්න තියෙන්නේ නේද? එතකොටනේ අපිට ඒ පිහිය හුරු වෙන්නේ. අල්ලන්න හුරු වෙනවා, පිහියෙන් කපන්න හුරු වෙනවා, පිහිය තව මුවහත් වෙනවා නේද? ඒ පිහිය පිළිබඳ අවබෝධයක්, අත්දැකීමක්, ප්‍රායෝගික වැටහීමක් ඉන්නේ ඒක පාවිච්චි කරන්න පාවිච්චි කරන්නනේ. ඉතින් ඒ වගේ තමයි අපි භාවනා ශාලාවේදී පොඩ්ඩක් ඕක මුවහත් කරගන්නවා. මුවහත් කළා නම් ඉතින් කොපු අතුලේ දාලා තියන් ඉඳලා වැඩක් නැහැ. අපි එහෙනම් ඒ මුවහත් කරගත්ත දහම මුවහත් කරගත්ත නුවණ දැන් මේ අද කතා කරපු අපි හිතමු කරුණ අපි නම් බලන්න ඕනේ මට බැරිද මේක යොදන්න? මේ අවස්ථාවන් වලදී කොහොමද මගේ හිතේ කෙලෙස් ඇති වෙන්නේ? කෙලෙස් ඇති වෙන තැන්වලදී බැරිද මට අරක මතක් කරගන්න? අරම නුවණක් මං අතන වැඩුවා නේද? අතන මං අරක වැඩද්දි මට කොහොමද වැටහුනේ? කොහොමද මම තේරුම් ගත්තේ එතන සත්පුද්ගල භාවයක් තිබුණාද? මම හිටියද? නැත්නම් මට හුදෙක් ස්පර්ශයක් විතරද මට එතෙන් දැනුනේ? ඒ ස්පර්ශයේ පව ඇතිවීමක් නැතිවීමක් මම එතන දැක්කනේ. දැන් මට මොකද වෙලා තියෙන්නේ කියලා එහෙනම් අපි නිකන් අපිටම ටොක්කක් කනගන්න ඕනේ. අච්චර මං ගැඹුරක් අතින් දැක්කා. මේ පරයන්ගේ නැගිට්ට ගමන් ඔක්කොම ආයේ මේ මට අමතකයිනේ. ආයෙත් නිකන් මාර අර සම්මුති ලෝකෙට මං බැහැලානේ කියලා එහෙනම් අපිට පුළුවන් නම් අර ඒ නුවණ කනෙක් කරගන්න, සම්බන්ධ කරගන්න. එහෙනම් අන්න අපි මේක ප්‍රායෝගිකව යොදාගත්ත වෙනවා. අපේ නුවණ නිකන් විනිවිද දකින්න පුළුවන් විදිහට අපි තනාගත්ත වෙනවා. මුවහත් කරගත්ත වෙනවා. ඉතින් අන්න එහෙම අපිට යොදන්න පුළුවන් නම් දෙක හරි ලස්සන උපමාවක් එනවා. අර මේ ඒ සයිනාසේ නම මට මතක නැහැ මොකද්ද තේරගාතාවල එන්නේ. සංගාමජී හාමුදුරුවෝද මට හරියට නම මතක් වෙන්නේ. උන්වහන්සේ හොඳට භාවනා කර කර ඉන්නවා. භාවනා කර කර හිටපු ස්වාමින්වහන්සේ කෙනෙක් මේ උදේ නැගිටලා පිණ්ඩපාතේ යනවා. පිණ්ඩපාතේ යනකොට නිලියක් ඉන්නවා අඩ නිරුවතින් නටනවා. උන්වහන්සේ එකපාරට දකින්නේ නැහැ මොකද්ද කියලා. නිකන් මිනිස්සු රැස් වෙලා ඉන්නවා. උන්වහන්සේත් කිට්ටු කරලා බලනවා මොකද්ද කියලා. බලද්දි ඉතින් දකින්නවා මෙන්න බොලේ නිලියක් නටනවා. මිනිස්සු ඉතින් ඔල්ලොට සන් දෙනවා. ඉතින් අරක තමයි ෆුට්බෝල් මැච් එක වගේ තමයි ඉතින්. දැන් මැච් එකක් නේද? එතකොට ඉතින් දැන් ඒ නිලිය නටනවා. ඉතින් මිනිස්සු විසිල් ගහනවා, අපුඩි ගහනවා, ඔල්ලොට සන් දෙනවා. දැන් මේ හාමුදුරුව බලන්නේ මොන දෘෂ්ටි කෝණයෙන්ද? දැන් හාමුදුරුව කෙනෙක්ටත් ඕක වෙන්න පුළුවන්. තවත් අපි තුමු වෙනත් කෙනෙක් නම් වෙන කෙනෙක් නම් ඒ අපි තුමු අපි ගියා නම් අපිත් ඉතින් සමාජයට පොඩ්ඩක් ඉතින් විසිල් ගැහුවේ නැතත් පොඩි පොඩි අමුතු හැඟීමක් ඇති වෙන්න පුළුවන් නේද? අපේ හිතේ රාගය පහළ වෙන්න පුළුවන්. මොකද අපිටත් එතන සිහිය නැති වෙන්න පුළුවන්. හැබැයි ඒසාවින් වහන්සේ එහෙම නෙමෙයි. උන්වහන්සේ දැක්ක මල්ලසේක යකෝ මේක දැකලා කී දෙනෙක් නම් අනාථ වෙනවද? මෙතන ඉන්න මේ මිනිස්සු ටික මෝඩ රැළ වගේ මේකට දැන් අපුඩි ගහන්න ගිහිල්ලා ඔල්ලොට සන් දෙන්න ගිහිල්ලා කොයි තරම්නම් අපාගත වෙනවද? කොයි තරම්නම් දැන් ඔය අද අපි කතා කරපු රාගානුසය වැඩෙනවද? දැන් මේ තනිකර මුලාවෙන් ඉන්නේ නේද? කියලා වැක්කිරනවනේ දැන් මේක දැකලා මේ නිලිය රඟනවා දැකලා මේ ඉන්න කට්ටිය කියලා පෙරාගෙන ඉන්නේ දැන් එතන. ඉතින් ඒක දැකලා අර සායනාසේ කල්පනා කරන අයියෝ මේ පිරිස ඉවරයි. ඉතින් ආයි සංසාරෙමයි ගැලවීමක් ඇත්තෙම නැහැ. අන්න ආදීනව ප්‍රකට වෙන උන්වහන්සේට. ආදීනවම් පාතුරාසි. ආදීනව ප්‍රකට වුණා මට. ආදීනව දැකලම මගේ හිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. උන්වහන්සේ රහත් වෙලා. මොකක් දැකලා තියෙන්නේ? විෂ බහක් අරමුණක් දැකලා රහත් වෙලා. බලන්න කොච්චර කොච්චර අප්‍රමාදීද කියලා නේ, කොයිතරම්නම් උන්වහන්සේලා ප්‍රායෝගිකද කියලා. මේ නිකන් මේ ගොඩ දාලා නෙමෙයි, භවනාසාරාදී ගොඩ දාලා නෙමෙයි, මේ පිණ්ඩපාත යන ගමන් වැඩේ කරලා දාලා තියෙන්නේ. ඒක අනිත් පැත්තත් කියන බුදුහාම. හැබැයි තව කෙනෙක් ඉන්නවා එහෙම නැහැ, ඒක දැකලා විනාශ වෙනවා. ගෙදර කුටියට ඇවිල්ලා ඒක කල්පනා කරනවා. අන්දර සිවුරත් අතැල්ලා යනවා. ඕකත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි 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 හරි ප්‍රායෝගික වෙන්න ඕනේ. අපි දිනු කරන දේවල් ඒ කාල පරිච්ඡේදෙ විතර සීමා කරලා හරියන්නේ නැහැ. අපි බලන්න ඕනේ මේවා මේ අහලා විතරක් නිකන් පොතේ කියවලා විතරක් භාවනාශාලාවේ එළමිනිය ගොතාගෙන මෙනෙහි කළා විතරක් හරියන්නේ නැහැ. බැරිද මේ දේවල් යොදා ගන්න? බැරිද මේ දේවල් අපේ ජීවිතේට එකතු කර ගන්න? පහළ වෙන කෙලෙස් වලට පහර දෙන්න ආයුධයක් කර ගන්න බැරිද මේ විපස්සනා නුවණ? එහෙනම් අන්න ප්‍රායෝගිකයි. එහෙනම් අන්න අපිට පිටක් තියෙනවා. එහෙනම් අන්න අපි ඉගෙනගත්ත දේවල් වල වඩපු දහමේ යම්කිසි ප්‍රායෝගික ප්‍රයෝජනයක් ගන්න අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මේ ආයුධේ මුවහත් වේවි. එහෙම නැතුව ඉතින් අපි අතනින් වඩලා ඒක පැත්තකින් තියලා ආයි අර පරණ සම්මුති ලෝකේ නම් කටයුතු කරන්නේ ලොකු ඉතින් ප්‍රයෝජනයක් නැහැ. හරි తాවකාලික. හරිම ඒ කියන්නේ නිකන් ලැබ් එකේ විතරයි ආ ටෙස්ට් එක කරන්න දන්නේ. නැත්තම් මොකද්ද මේ ට්‍රේනින්ග්, මොකද්ද මේ පුහුණු කඳවුරේ විතරයි ආගේ දක්ෂතා තියෙන්නේ. යුද්ධෙදි නැහැ. ගිහ ගමන් අර තස්තවාදී අට්ටුන් ගාලා තිනු මිනිහා ඉවරයි. දන්නේ නැනේ මේ ට්‍රේනින්ග් එකේ නම් ඔන්න ෆස්ට් තමයි. පළවෙනියා තමයි ඉලක්කෙට තිබ්බා. හැබැයි ට්‍රේනින්ග් කොලෙජ් එකේදී මොකක් හරි කැම්ප් එකේදී. ආමීන් හමුදාය කට්ටි කිව දෙනෙක් ඉන්නවද හමුදාය කට්ටි. එතකොට දැන් මේ බේරලා ඇවිල්ලා තියෙන්නේ අන්තම් ගොඩ දාගෙන ඇවිල්ලා තියෙන්නේ හමුදාවටත් ගිහිල්ලා. يعني හමුදා හිතන දැන් අපි හමුදා පුහුණුවක් ලබනවා. එතකොට පුහුණු කඳවුරේ තස්වාදීන් නැහනේ නේද? හැබැයි ඉතින් ඒකේ හොඳට වැඩ පෙන්නනවා. කට්ටිය ඉලක්කටම විදිනවා, හරියටම තිතට විදින්න පුළුවන්, වෙඩි තියන්න පුළුවන්, ඔක්කොම දක්ෂතා තියෙනවා. ඊට පස්සේ දැන් ඒ දක්ෂතාවේ අපි කොහෙදද පාවිච්චි කරන්න ඕනේ? පුහුණු කඳවුරේද? යුද පිටින්නේ පාවිච්චි කරන්න තියෙන්නේ නේද? අපි ඒක අතනින් විතරක් සීමා කළා. ඒ ඉගෙනගත්ත දේවල්, ඒ පුහුණුව යුද පිටියේ පාවිච්චි කරන්නේ නැත්නම් ජීවිතෙන් වන්දි ගන්න වෙන්නේ නේද? ඒතර යෝගාචරයේකට එයාගෙත් ඉතින් ජීවිතෙන් වන්දි ගන්න වගේ තමයි. ඉතින් මෙච්චර මේ සාසනයක් හම්බෙලා, මෙච්චර ප්‍රතිපදාවක් හම්බෙලා, පුහුණු කරන්නත් හම්බෙලා පාවිච්චි කරන්න දන්නේ නැත්නම් නිකන් හිතලා බලන්න. මේ මමත් මේ සම්පූර්ණයෙන් පුළුවන් වෙලා කියනව නෙමෙයි. මේ කියන දේවල් මටත් අදාළයි. අපි මේවා ඉගෙන ගත්ත පමණින් ප්‍රමාණවත් නැහැ. මේවා ඇතර ප්‍රායෝගික යොදන්න, ඒ කෙලෙස් ඇති වෙන පරිසරයේදී ඒක යොදන්න අපිට පුළුවන් නම් ඒ අත්දැකීමක් ලැබනකොට ඒ අත්දැකීම අස්සේ රිංගගෙන මම එක් හදා ගන්න නැතිව ඒකෙන් අඩියක් පස්සට තියලා ඒක බලන්න අපිට පුළුවන් නම් අන්න ලොකු ඒ කියන්නේ විනිවිද යෑමේ හැකියාවක්, විනිවිද යෑමේ ප්‍රඥාවක්. නිබ්බේධිකා ප්‍රඥා කියන්නේ ඒකයි. විනිවිද යන ප්‍රඥාවක්. ඒ සංසිද්ධිය හරහා යන්නේ සංසිද්ධිය අස්සේ රිංගගෙන මම කදාගෙන විඳිනව නෙමෙයි, සංසිද්ධියෙන් ඉවත් වෙලා සංසිද්ධිය දිහා බලනවා. විනිවිද යන ප්‍රඥාවක්. අන්න එහෙම එහෙම පැත්තක් තමයි බුදුහාඳුරු පෙන්නන්නේ. එහෙමනම් අන්න ගැළවීමක් තියෙනවා. නැත්තම් ඉතින් අපි වඩන දේවල් හරි తాවකාලිකයි, සීමා බොහොම සීමා සහිතයි. එතෙන්ට විදලා විතරයි අදාළ වෙන්නේ. මේ කැලේ ටික ඔක්කොම ලෑස්තිලා තියෙනවා නම් මට එතන භාවනා කරන්න පුළුවන්, විපස්සනාවක පොදව ගන්න පුළුවන්. අනිත් තැන්වල නම් බෑ. එහෙම ඉතින් හරියන්නේ නැහැ. කෙලස් මාරය එහෙම අපිට අපිත් එක්ක ග්‍රිමෙන්ට් යන්නේ නේද?
අවසරයි සර්නන්ස. දැන් අපි හිත තුල මේ يعني උපදින සිතුවිලි ඒක ඔටෝමැටිකලිනේ එන්නේ. ඒ කියන්නේ මෙහෙවීමකින් තොරව ඔටෝමැටිකලි මතුවෙනවා. ඒ මතුවෙන එක දිහා අපි බලනකොට ඒක මේ ඒ තුල ප්‍රපංචවලට යන්නේ නැතුව ඉන්න එකට තමයි අපි පොඩ්ඩක් සපෝට් කරන්නේ. ඒක යන ඒ තුල ඊට පස්සේ දැන් ඒක දිගින් දිගටම මේ ප්‍රපංච නොකර ඉන්න තාක් දුරටම ඒක තුල තියෙන ප්‍රබලත්වය නැති වෙලා ගිහින් නිකන් උදාසීන ස්වභාවයක් මතුවෙනවා. ඒ උදාසීන ස්වභාවය තුල එහෙම දිගින් දිගටම ඉඳීම තුල ඒ විදිහටද නැන්. එතකොට හැබැයි අර උපදින ඒ කියන්නේ කෙලෙස් සිතුවිලි වල හටගන්නේ ප්‍රබලත්වය ඒ ඔක්කොම අර ක්‍රමානුකූලව හීන වී යන ස්වභාවයක් දැනෙනවා. දැන් ඒ තුලින්ද ඒ විදිහටමද ඒක දැන් අර කෙලස් කැපෙනවා කියන දේ අදහස් වෙන සනස
කෙලස් වල බල බිඳෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට එකෙන් දැන් අපි ඉස්සරණම් දැන් ඔක වෙන්නේ පුංචි ඔය පොඩි ගිනි පුපුරනේ අපි ඒකට පොර දාලා මහා ගින්නක් බවට පත් වෙන්නේ නේද? දැන් ඒතරේ ගිනි පුලිංගෝ මට්ටමේදීම අපි අඳුන ගන්නවා. තොර ගිනි පුලිංගුව මට්ටමේදී අඳුරගෙන මේක නිවෙන්න ඉඩ හරිනවා මිසක් ඒකට පිඹලා මේ පෝර දාන ගතිය දර දාන ගතිය තමයි අපි වළක්වලා තියෙන්නේ. එතකොට ගිනි පුලිංගු මට්ටම තාම තියෙනවා ඉතින්. එච්චරට ඉවත් වෙලා නැහැ. හැබැයි ගිනි පුලිංගු මට්ටම තියෙනවා. හැබැයි එපමණකින් නතර කරගන්න දක්ෂ වෙලා තියෙනවා. එතකොට ඒක ගිනි පුලිංගුව ගින්නම් බවට පත් වෙන මට්ටම තමයි පොඩ 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 අඩුවෙවි යන්නේ. දැන් ඉස්සර නම් තිබුණේ තනිකරම ගින්නක්. ඒකෙන්මයි අපි දැවුනේ. ඒකෙන්මයි අපි වෙහෙසර ලක්ුණේ. දැන් ඊට පස්සේ යන ගින්නේ නිකන් එක්තරා මට්ටම්. දැන් අර බරපතල විදිහට දැවෙන මට්ටම නෑ ඔන්න. තව කාලයක් යනකොට එච්චර දැවෙන්නෙත් නෑ. එච්චර නිකන් පපුව දන්නෙත් නෑ. තවත් කාලයක් යනකොට එච්චරකුත් නෑ නිකන් පොඩි පොඩි නිකන් අමාරු ගතියක් දැනුණා. එච්චර අමාරුවක් නෑ ඉතින් අර කලින් තරම් දෙවිල්ලක් නෑ. අන්න ඒ වගේ කෙලෙසුන් අපිව මැඩපවත්තුන ප්‍රමාණය එහෙම නැත්නම් කෙලෙසුන් අපිව අපිට කොයිතරම්නම් අපි තුමු දුකක් ඇති කරනවාද කියන தත්ත්වය තමයි අඩුවෙවි යන්න තියෙන්නේ. අරයට කලින් තරම් මාව මේ මැඩපවත්තන්න බෑ. කලින් තරම් මාව මේ එයාගේ වසඟයට ගන්න බෑ. දැන් චුට්ටක් මට මගේ පාලනය යටතේ තමයි සිද්ධ වෙන්නේ. ඒක පහල වුණා මම දැනගත්තා. දැන් මං අයින් වුණා. මම නිකන් එකකින් ඉවත් වුණා. සංසිද්ධියට බැහැගත්තේ නැහැ. මං ඔන්න වෙනම ඇන්ගල් එකකින් බැලුවා ඒක දිහා. අපි තුන ඒක දිහා විනිවිද බැලුවා. ඊට පස්සේ ඉතින් එයාට තනියෙන් ඉන්න බෑ. මේ එකම ක්ලේශයකටත් අපේ සහයෝගයෙන් තොරව ඉන්න බෑ. අපි මුලා වෙලා අපි සහයෝගය දුන්නේ නැත්තම් කෙලෙස් හසරණයි. එහෙමනම් කෙලෙස්ය ඇවිල්ලා නිකන් වෙට්ටුවක් දාලා යනවා. අපේ නැහැනේ කිසි පෝෂණයක්, අපේ සපෝට් එකක් නැහැනේ. ඉතින් අපි අනුග්‍රහ නොකළොත් ඒගොල්ලන්ට ඉන්න විදිහක් නැහැ. ගෙන අපි ඕක අස්සට එක්ක රිංග ගන්න ඕනේ. ඒකම කල්පනා කරන්න ඕනේ, ඒකම හිතන්න ඕනේ. ඊට පස්සේ ඒකෙම ජීවත් වෙන්න ඕනේ, මුලා වෙන්න ඕනේ. දැන් ඉතින් මම කියා ගන්න ඕනේ. එතකොට නම් ඉතින් ඉවරයි. හැබැයි අපි මම කියා ගන්නතු එකකින් ඉවත් වුණා. මේ සැප වේදනා, කොන දුක් වේදනා. මේ බලන්න වෙනම දෘෂ්ටි කෝණකින්, වෙනම ඇන්ගල් එකකින් බලන්නේ නේද? එහෙම නැත්නම් ආ මේ රාගයක්, මේ ද්වේෂයක්. එතකොට ඒක මේ රාගේ මගේ රාගේ නෙමෙයි. ඒක මේ ද්වේෂේ මගේ ද්වේෂේ නෙමෙයි. මේ ඇවිල්ලා රාග සිතක්. ද්වේෂ සිතක්. එතකොට මේ ඒ රාග සිතක් පහළලා තියෙන්නේ. මේ ද්වේෂ සිතක් පහළලා තින් බලන්න කාර යෝගාවචරයන් තියෙනවනේ. දැන් නිකන් අර එකාතකින් අර නිර්භීත බවක් තයාර ඇතිලා තියෙන මේ රාග සිත වශයෙන් දකින්න. රාග සිත මම නෙමෙයි මේ. ඒක මගෙත් නෙමෙයි. මේ රාග සිත මොකක් හරි අපි තුමු මොකක් හරි හේතු ටික සම්පාදනය වුණා. රාග සිතක් පහළ වුණා. ආ රාග සිතක් පහළ වෙලා එච්චරයි. ඉතින් ඕක ඔහොම ගන්න මෙයාට ඉන්න බෑ. දැන් ওই විදිහට අපිට දකින්න පුළුවන් නම් රාගෙට ඉන්න විදිහක් නෑ. මොකද අපි එතෙන්දිම අහුණා නිකන් ටංගාලා අපේ තියෙන හොඳ අපිට සම්පජඤ්ඤය නිසා, සතිය නිසා ඒ රාගේ අතිශය මූලිකම මට්ටමේදී පටන් ගන්න අවස්ථාවේදීම පටස් ගාලා අහුණා. අපිට තේරුණා. තේරිච්ච ගමන් අපි ඒකෙන් ඉවත් වුණා. පෝෂණය කරන්න ගියේ නෑ. ඒකෙන් ලැබෙන සතුටින් අපි සතුටු වෙන්න ගියේ නෑ. මොකද රාගසිතත් එක්ක අමාරුයි, දේශිතත් වඩා අමාරුයි. මොකද රාගසිතේ තියෙනවා මේ පොඩි ත්‍රිල් එකක් තියෙනවානේ නේද? ආස්වාදයක් තියෙනවානේ. ඉතින් අපිට වෙන්නේ අහලා තියෙනවා රාගසිතත් එක්ක සෙල්ලම් කරන එක නොඳ නෑ කියලා. මේ අර ආස්වාදයට පොඩ්ඩක් අහු වෙන්න ඉඩ තියෙනවා. ආස්වාදයත් එක්ක චුට්ටක් ඉන්න ඉඩ තියෙනවා. අපහපා ඉන්න ඉඩ තියෙනවා. එතකොට ඉතින් අන්න පොඩ පොඩ තව තව එයා වැඩෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේ ඔක එහෙම ලස්සනට කියනවා. ඉතින් ඔය දැන් අකුසලයේ කෙරෙහි අපි තුල හිරියොතක් පහල කරගන්න කියලා. අපිට අකුසලයක් ගැන හිතාම හිතේ අකුසලයක් පහළ වුණාම විශේෂයෙන්ම රාගය වගේ දෙයක් අපේ හිතේ හිරියොතක් නැත්තම් අපි ඒක තියාගනේවි. අපිට මතක නැහැ අපි මේ සීලයක් ආරක්ෂා කරනවා, මේ ප්‍රතිපදාව පුරනවා කියලා මතක නැහැ. මම අරකත් එක්ක නියම් පොඩ්ඩක් ඉඳලා බලන වඩි ජොලියක් තියෙනවානේ, වඩි ආස්වාදයක් තියෙනවානේ. ඉතින් ඉන්න ගිහිල්ලා ඉතින් ආයිවරයි. ආයිත් ඉතින් දන්නේම නැහැ. අර මේ පැහැදිලි වතුරට මඩ ටික එකතු වෙනවා ආයිත්.
අවසසනස දැන් ඔය රාගසිත දේශසිතේ පහළවීම දැන් ඔබanse කිව්වනේ අර පහළ වෙන තැනම මේ කියන්නේ දැක ගැනීම තුළ, ඒ දැක ගැනීම තුළ සිද්ධ වෙන්නේ ඒක මේ බොඳ වෙලා දිය වෙලා යාමක් වෙන්නේ, නැවත ඒක උඩු දීමක් වෙන්නේ නැහැ.
හරි.
එතකොට ඒ தത്വයේ දිගින් දිගටම සිදුවීම
කරන්න අවශ්‍යයි.
ඒ තුළ දැන් එහෙම දිය වී යන්න හිත අර තැන්පත් වීම තුල
ආවේ තමයි පවතින වැඩිපුර. එතකොට
ඒක තුල ගොඩාක් උදාසීනත්වයක්, කම්මැලිකමක් නිකන් අර මේ නිකන්
ඕනෝගර තමයි කම්මැලිකම කියන්නේ එපා කියලා උදාහරණ
කියන්නේ. ඒ වගේ
අර පොට්ටපාදර කියන්නේ අර ලොකු සාහස නිතර නිතර මතක් කරන්නේ. පොට්ටපාද ඔකට කියන්නේ එපා කම්මැලිකම කියලා. ඔකට කියපම් ප්‍රණීත භාවයක් කියලා.
ඒකත් ඒකත් දිගින් දිගට මේ ඉන්න කොට නිකන් අර ප්‍රපංච නොක්‍රීම තුල ආස්වාදයක් උපදිනවා.
අන්න හරි.
ඒ ආස්වාදයට ලොල් වෙනවා සමන්නාස. ඒකට අර
අතට වඩාවත් ඒක හොඳයි නැද්ද?
ඒක අතලයි ආස්වාදයට ලොල් වෙනවා සමන්නාස. දැන් එතනත් එතනත් නිකන් අර
අල්ලාගෙන නෑ මෙහෙමයි. ඒකට හැබැයි බුධාන්තරම දාලා තිනවා. එක්තරා අන්දමකින් මේ පැත්තට යොමු කිරීමක් කරලා තිනවා. දැන් ඒකනේ ඉන්ද්‍රිය භාන සූත්‍රයේ තියෙන්නේ. අපි රූපයක් දැකලා සතුටු වෙනවා. බුධාන්තර කියනවා සතුටු වෙවි ඉන්න එපා බල ඵලයන් ගන්න අර උපේක්ෂාවට. ඒතන් සන්තන් ඒතන් පණීතන් යදිදන් උපේක්ඛා. කියන්නේ හරවලානේ අර පැත්තට නේද? දැන් අරමුණක් ආවා ලස්සනයි ප්‍රයයි මනාපයි. දැන් ඔන්න සතුටු වෙන්න දඟලනවා. බුධාන්තර කියනවා ඔතන නම් ඉන්න එපා ගොයියෝ. අන්න අතෙට ඵලයන් නේද? කියන්නේ නිකන් අර මේ හරවනවා හිත දාලා කියනවා. අන්න කලින් හිටව අන්න අතන නම් උපේක්ෂාවක් තියෙන්නේ. හැබැයි ඒක ශාන්තයි. ඒක ප්‍රණීතයි. අන්න උපේක්ෂාව. එතකොට තියෙන නිකන් අර ඒ එක්ස්ට්‍රීම්ස් වල ඉන්න එක වළක්වලා තියෙනවා. අනුමත කළා නෑ. නේද? කියන්නේ දැන් මෙතන අපේ දැන් සැප කියන එකත් එක එක්ස්ට්‍රීම් එකක්නේ. එක අන්තයක්. දුක කියන එකත් නැත්නම් සතු දුක් වේදනාව කියන එකත් එක අන්තයක්. වේදනාව කියනට වඩා නිකන් ධොම්නස කියන එකයි සොම්නස කියන එකයි ගත්තොත් නේද? හිතින් අපි ලබන සොම්නස කියන එක. ඒක ඒකාන්තයක්. හිතින් ලබන ධොම්නස කියන එකත් තවාන්තයක්. ඒතොර මේ අන්ත දෙකේ ඉන්නේ නැතුව හැමදෙසෙම බුදුරජාණන් වහන්සේ අර උපේක්ෂා පැත්තට දාලා තිනවා. ඒ උපේක්ෂාවේ උපේක්ෂා වේදනාවම නම් නෙමෙයි මේ කතා කරන්නේ. ටිකක් අර විපස්සනා යෝගාවචරේ ටිකක් ගැඹුරකට ගිහිල්ලා ඔය මොකක්වත් ඇසුරු නොකරන මොකක්වත් උපාදාන නොකරන තත්ත්වයේ තියෙන උපේක්ෂාවක් ගැන තමයි ඔය කතා කරන්නේ. නිකං ඔය උපේක්ෂාව වේදනාවට දැන් දාලා වැඩක් නැහැ නේද? ඒක නිකං අඥාන උපේක්ෂාව. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා ගැඹුරක් එතන තියෙන්නේ. මේ කිසිවක් උපාදාන නොකර සිටීමේ තැනක් දැන් යෝගාවචරය හඳුනගෙන තියෙනවා. එයාගේ ප්‍රතිපදාව හරහා. එයා දන්නවා දැන් මෙහෙමත් හිතට ඉන්න පුළුවන්. කිසිවක් ඇසුරු නොකර කිසිවක් උපාදාන නොකර හැබැයි ටිකක් කම්මැලි ගතියක් එතන තියෙන්නේ. රහක් නැහැ එච්චර. දැඟලිල්ලක් නැහැනේ. දැන් අපේ හිතට ඕනේ දැඟලන්න නියෝනේ. නේද? එක්සයිට්මන්ට් කියන්නේ නේද? අපිට නිකං ඔහෙ හිතන්න ගලක් උඩට වෙලා වාඩිලා ඉන්න පුළුවන්ද නිකන් ඈත බලාගෙන මොකක්වත් නැත්තම් ඒ නේද? අපි දැන් එහෙම නැතුව ඒ එතෙන්ට පේනවා නම් කවුරු හරි ගෑනු කෙනෙක් එහෙම නනා ඉන්න අන්න කට්ටි ඉඳීවි. ඔකනේ වෙලා තියෙන්නේ නේද? අපේ හිතට ඉල්ලන්නේ ඕවනේ. නැත්තම් මොකක්වත් නැත්තම් නිකන් පේන නිකන් ඔහේ වෙල්ලෑයක් ඈත පේනවා. ඉන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා. ඒ කියන්නේ ඒ හිත අර එක්සයිට්මන්ට් නෙමෙයි ඉල්ලන්නේ නේද? මොකද්ද? කියන්නේ උත්තේජනය නෙමෙයි ඉල්ලන්නේ. හිත කෙලසීම නෙමෙයි ඉල්ලන්නේ. ඒ හිත ඉල්ලන්නේ නිකන් සැනසීමක්, නිකන් සැහැල්ලුවක්, නික්ලේශී බවක්. ඒකට දැන් ඔන්න හිත හැරිලා. ඉතින් බුදුහාඳුර එතෙන්ට තමයි යොමු කරන්නේ. අර කෙලසන පැත්තේ ඉන්න එපා. ඒකේ ආස්වාදයක් තියෙන වෙන්න පුළුවන්. මනාපයක් පහළ වෙන්න පුළුවන්. ඒකේ ඉන්න එපා. අන්න අතෙන්ට යන්න. ආයෙත් අර උපේක්ෂාවට දාන්න. ඒතන් සන්තන්, ඒතන් පනීතන්, එදිදන් උපේක්ඛා. තොර මේක ගැන කියන්නේ මොකද්ද? ඕලාරිකං සංකතං පටිසමුප්පන්නං. මේ රළු தත්ත්වයේ ඕලාරිකයි. ගොරහැඩි. මේ ලබන සතුට හරි ගොරහැඩි. හිතේ වැඩෙනවනේ රාගානුසය වැඩෙනවනේ. දැන් අපි හිතමු දැන් අර ස්වභාවය. කවුරු හරි දැන් අපි ගත්ත උදාහරණෙම ගමු. අපි ගලක් උඩට ගිහිලා වාඩිලා නිකන් ඈත බලන් ඉන්නවා. මෙල්ලේ අය අධ්‍යා බලන් ඉන්නවා. හැබැයි එතනම පොකුණක යනු කෙනෙක් නානවා. හිතමු අපි නිකන් ඔහම බැරි දේවල් නෙමෙයි ඉතින් ඔය වෙන දේවල් නේ. එතකොට දැන් අරක දිහා බලද්දි හිතර මොකද වෙන්නේ? නේද? යානාන එක දිහා බලද්දි මගේ හිතර මොකද වෙන්නේ? ආයෙත්ින් චොරයිනේ ඉතින් ආයි ගොර හැඩි වෙනවනේ මේකේ අර තිබිච්ච නික්ලේශී බව ඉවරයි. ආයි නිකන් කෙලෙස් ඇවිස්සලා, රාගය ඇවිස්සලා, කාමය ඇවිස්සලා නේද? කරපු දේවල් මතක් වෙලා ගන්න දෙයක් නැහැ ඉතින්. ඉතින් බුදුහාමුදුරුවෝ මේක ගොර හැඩි, මේක රළුයි, ඕලාරිකයි. ඊට වඩා හොඳයි අර නිකන් ඈතම බලපු එක. එතන ආයි ඉතින් ඈතම බලන්නයි තියෙන්නේ නේද? ඒතන් සන්තන්, ඒතන් පනීතන් යදිදන් උපෙක්ක. ඒක ශාන්තයි, ඒක ප්‍රණීතයි. මෙතන තියෙන උපේක්ෂාවක්. අන්න ඒ උපේක්ෂාවට නිකන් අපිව නිකන් හුරු කරන ගතියක්. පාර තියෙන්නේ අන්න ඒ පැත්තේ කියලා පෙන්වන ගතියක් තියෙනවා ඉතින්. ඒ නිසා ඒ කියන්නේ ඒ පැත්තට අපේ හිත හුරු කරලා ගන්න වෙනවා. එක පාටම මේ මඩෙන් හොදලා මේ උඩින් තිබ්බ පමණින් එතන ඉන්න එකක් නැහැ. ආයි මූ මඩටම පයින්නෝ. මඩටම පයින්න වාරයක් ගානේ එහෙනම් ඒ බුදුබණ මතක් කර කර ආයි උඩින් තියන්න ඕන. ආයි හොද හොද ගෙට ගන්න වෙනවා. ආයි හොද හොද ගෙට ගන්න වෙනවා. පස්සේ යාට තේරෙයි. ඒක හිතර තේරෙයි. මට නෙමෙයි. හිතර තේරෙවි අවු ඇත්ත තමයි. තේරුවන්නේ නැහැ. අතෙන් ගිහිල්ලා ඊට වඩා හොඳයි මේ මගේ වැඩක් බලා ගන්නවා. ඊට වඩා හොඳයි මේ කොට්ටු උඩට වෙලා ඉන්නවා. නේද? ඊට වඩා හොඳයි මේ උපේක්ෂාවටම වෙලා ඉන්නවා. එළියේ ගිරියොත් නම් පිච්චෙනවා. ඒක සහරයි කියනවා. දැන් සාමින්හන්ස රාගී ඉවසන්න බෑ, මේ පුදුම දෙයිල්ලක් නේ තියෙන. දැන් පොඩි දේශයක් ආවත් හරි අමාරුයිනේ. ඉස්සෙල්ලට වඩා ඒ ක්ලේශයේ තියෙන බරපතලකම ඒ යෝගාචරයට දැනෙන්න ගන්නවා. ඒක ඇත්තටම මේ අපේ හිතේ වෙන නිකන් සංවේදී බව වැඩි වෙලා. ඒකයි කියන්නේ දැන් අපි ඉඳලා තියෙන හරි ගොරහැඩි තැනක අපේ හිත තිබිලා තියෙන්නේ නිකන් අර හිතන්න මස් කපන මිනිස්සෙක් කියලා. හරක් මරන, ඒ හරක මරලා මස් කපන මිනිස්සෙක් කියලා. ඕකමනේ හැමදාම කරන්නේ. ඒ මිනිහාගේ හිතේ ස්වභාවය ගැන හිතලා බලන්න. නේද? හැමදාම තියෙන හරක් මරන්න. හැමදාම තියෙන මස් මොකද්ද මේ හැම ගහන්න. හැමදාම තියෙන මස් කපන්න. ඒකම විකුණනවා. මිනිහාගේ ඒක කළා අවුරුදු ගාණක් ඕක කරා නම් ඒ මිනිහාගේ හිතේ ඇතින විකෘතිය හිතලා බලන්න. නේද? ඒ මිනිහට ආයි මිනිස්සෙන් මරනවා කියන එක නතින්නේ. නේද? වෙන සතෙක් මරනවා කියන එක මහ දෙයක් නෙමෙයිනේ. ඒ වගේ අපේ හිතුත් හරි ගොරහැඩි. මේවම ඇසුරු කළා, කෙලෙස්ම ඇසුරු කළා. මේවා නිකන් අර කෙලෙස් වලින් තෙත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකයි බුදුහාඳුරෝ දැන් මේ වෙන පැත්තකට හරවන්නේ. ඉතින් ඒක අපි අමාරු වැඩක් ඉතින්. උඩුගම් බලා පීනන්න තියෙන්නේ. හිත අදින්නම කෙලෙස් වලට, හිත අදින්නම මඩගොඩට බුදුහාඳුරෝ කියනවා ඔතන ඉන්න එපා, මෙතෙන්ට ඵලයන්, මෙතෙන්ට දාපන්. මේ පැත්ත හොඳයි, මේ පැත්ත ප්‍රණීතයි, මේ පැත්ත ශාන්තයි. හැබැයි කම්මැලි ගණන් ගන්න එපා, ප්‍රණීතයි කියපන්. නේද? අර එහෙම කියලා පොඩ්ඩක් ඒ පැත්තට හරවලා දෙනවා ඉතින්. ඉතින් අපිත් දැනගන්නවා ඕ පොඩ්ඩක් කවන්නේ නැහැ, දැන් කම්මැලි වුණත් කවන්නේ, නිඳ ගියත් කවන්නේ, ඒකටම දානවා කියලා ඉතින්. ඉතින් නිදාගන්න එක හොඳයි අර අරක විදිහ බලනට වඩා. නේද?
ස්වාමීනාංස චැට් එකේ ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව වාර්තා හතරකුත් තියෙනවා චැට් එකේ. නම් මේ සාකච්ඡාවට සම්බන්ධව තියෙන ස්වාමීනාංස.
අපි ඒක අහමු නේද? වාර්තා අපිට වෙලාව මදි වෙයි මං හිතන්නේ. චැට් එකේ ඉන්නේ ගමු.
එහෙමයි ස්වාමීනාංස. පළවෙනි එක තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. එක්සෑම් රිසල්ට්ස් වලදී මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද දැනගන්නේ පුළුවන්ද?
මොකද ආයේ
කියන්නේ? එක්සෑම් රිසල්ට්ස් වලදී මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද දැනගන්න පුළුවන්ද?
ඔව් අනිවාර්යයෙන්ම. ඔක එක්සෑම් රිසල්ට්ස් මේ කියලා වෙනසක් නැති කොහෙදිත් හිතට ඇති වෙන්නේ සතුටක් දුකක් නේද? ඉතින් අපිට ආහාරයක් ප්‍රණීත භෝජනයක් ලැබුණ අවස්ථාවේදී හිතට සතුටක් එනවා. එක්සෑම් එක පාස් වුණාමත් සතුටක් එනවා. දැන් සමහර අය ඉතින් එක්සෑම් එක පාස් වෙලා ඉතින් පාටි දාලා ඊට පස්සේ ඉතින් එතනත් රණ්ඩුවක් වෙනවා. පාටි දාන්න ගිහලා අන්තිමට රණ්ඩු වෙලා ඉවර වෙනවා. අයියෝ මේ එක්සෑම් එක පාස් වෙලා සතුට වෙන්න ගියේ නේද? ඒ අලුවත් එක්ක සතුටක් ඇති කරන්න පාටියක් දාන්න ගියේ. ඔන්න ඊළඟට පීයනගෙන පොලිසිය ගිහිල්ලා අන්තිමට ඉතින් අනාතයි එතන. ඒ නිසා අපි මේ විභාගයක් කියන එක අපි දුම් ෆේල් වුණා කියලා. ඉතින් ඇයි අපි මේක ජීවිතේ කරගන්නේ නේද? ඒතර විභාගේද අපේ ජීවිතේ? විභාගේ ෆේල් වුණාම වෙන ඔප්ෂන්ස් නැද්ද? අපිට වෙන මාර්ග නැද්ද? නේද? අපි කල්පනා කරන්න ඕනේ. දැන් උගක් ළමයි ඉන්නවා. ඉතින් ඒකමයි එල්ල කරගන්නේ. විභාගේ පාස් වුණේ නැත්තම් ඉතින් වහ කනවා. බිල්ල වැල දා ගන්නවා. ඉතින් ඒක නෙමෙයිනේ ජීවිතේ. ඒතර මේ තව කොයිතරම්නම් අපිට විවිධ මාර්ග තියෙනවා අපේ ජීවිතවල. විභාගේ ෆේල් වෙච්ච කට්ටිය කොච්චර ඉන්නවද සාර්ථක වෙලා? නේද? අපිට අර ඒ අරමුණ විතරක් ලොකු කරගත්තාම, විභාගේ විතරක් ලොකු කරගත්තාම අපිට පුළුල් චිත්‍රයක් පේන්නේ නැහනේ. අපි හිතනවා විභාගේ ෆේල් වුණා නම් මම ඉතින් අනාතයි, ජීවිතේ ඉවරයි, වෙනනම් ගන්න දෙයක් නැහැ කියලා. එහෙම නෙමෙයි ඉතින්. ඒක ෆේල් වුණා නම් වෙන පැති තියෙනවානේ. වෙන කරන්න එක්සෑම්ස් තියෙනවානේ ඕනනම්. නැත්තම් වෙන යන්න පුළුවන් වෙන මාර්ග තියෙනවානේ ඕන තරම්. ඉතින් මේක නෙමෙයි එහෙනම් අපේ මේ ජීවිතේ විය යුත්තේ. ඒ වගේ ඉතින් අපිට දැන් අර වෙලා තියෙන දරුවෙකුට ඒකෙන් ඉවත් වෙලා බලන තරම් ශක්තියක් ඒ වෙලාවේ හදාගන්න බෑ. යා එතෙන්ට ලක් වෙන්න කලින් මේවා දිනු කරලා තියෙනවනේ. ඒකයි ඒ ලොකු සානාසෙම නිතර කියන්නේ. අපි මේ සතිමත් භාවය විපස්සනාව කියන එක ඒ ප්‍රශ්නේ වෙච්ච වෙලාවේදී කරන්න බෑ. අපි ඊට කලින් මේ හැකියාවන් දිනු කරලා තියෙනවනේ. හැකියාවන් දිනු කරලා අර පුංචි අවස්ථාවල් වලදී ඒක හොඳට යොදලා මුවහත් කරගෙන එහෙම තියෙනවනම් අන්න ලොකු ප්‍රශ්නයකදීත් ඒකෙන්ම ගහන්නයි තියෙන්නේ. මොකද අපි පාවිච්චි කරලා තියෙනවානේ. හිතන්න දැන් අපි අරගත්ත යුද්ධේ. හිතන්න දැන් එයා ට්‍රේනින් වුණා. කැම්ප් එකක හිටියා. ඉගෙන ගත්තා. දක්ෂතා පෙන්නුවා. අපි තුමු මහා යුද්ධෙට දාන්න නැතු යාව දැම්ම පොඩ්ඩක් නිකන් ගාඩ් එකේ ඉන්න නේද? මම දන්නේ නැහැ එහෙමද කරන්න කියලා. හිතන්න පොඩි බංකරයක් ආරක්ෂා කරගෙන ඉඳන් දැම්ම. තාමකින් අර කියන්නේ කෙලින්ම ෆ්‍රන්ට් එකට නෙමෙයි දැම්මේ, ඊටට පොඩි තැනකට දැම්මා. ඉතින් ආ ඒ ඒ මට්ටමින් ඉතින් ගොඩ දාගෙන යනවා නේද? දැන් එයාට පොඩ්ඩක් පුළුවන්, දැන් පොඩ්ඩක් ඒකේ විශ්වාසය ගොඩ නැගෙනවා. මේ දැන් හැබැයි ෆීල්ඩ් එකේ ඉන්නේ. දැන් මේ කැම්ප් එකේ නෙමෙයි, ෆීල්ඩ් එකේ ඉන්නේ. දැන් තව පොඩ්ඩක් තියන් දාශතා එනකොට තව පොඩ්ඩක් ඊට වඩා යම් සටන් ක්‍රියාත්මක වෙන තැනක් මොන ඒකත් එතරත් ක්‍රියාත්මක වෙනවා. නැන් එතරත් සර්වයිව් වෙනවා. එතරත් කොහොම හරි තමන් යැපෙනවා, තමන් ජීවත් වෙනවා, තමන් ඒතරත් ජය ගන්නවා. ඊට පස්සේ ඔන්න කෙලින්ම සතුරු කඳුරට ගිහිල්ලා ගහන තත්තක් හිතන්න නේද? ඒ මට්ටම ඉතින් මේ පීවරෙන් පීවර යන ගතියක් නේ තියෙන්නේ. ඉතින් එක පාටනම අර අතෙන්ට යන්න බැහැ ඉතින් අපිට. නේද? පුහුණුවකුත් නැතිව එක පාටම සතුරු කඳුරට ගියොත් එහෙම ඉවරයි. තේරුවන්නේ නැහැ නේ, කතා කරලා වැඩක් නැහැ නේ. ඉතින් ඒ වගේ තමයි. එහෙනම් අපි මේ දේවලුත් අපි ප්‍රශ්න ඇති වෙන්න කලින් දිනු කළා. මොකක්වත් ප්‍රශ්නයක් නැති වෙලාවේදී හොඳට අපි ඇඟේ හයිය හත්තිය තියෙන වෙලාවේදී, ලොකු ප්‍රශ්නයක් නැති වෙලාවේදී, හිතේ සතුටක් තියෙන වෙලාවේදී, අපිට ජවයක් තියෙන කාලෙදී, තරුණ කමක් තියෙන කාලෙදී ඔන්නක හදලා හොඳට මුවහත් කරලා තිබුණා නම් ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නයක් ආවත් බයක් නැහැ. මොකද මේ පොඩි දේවල් ටිකක් හැන්ඩල් කරලා තියෙනවා. පොඩ පොඩ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා, අර වගේ දෙයක් යොදාගන්නේ කොහොමද කියලා යම්සි අත්දැකීමක් තියෙනවා. එහෙනම් අර බරපතල ප්‍රශ්නයකදී දාන්න පුළුවන් ගතියක් තියෙනවා.
ඊළඟ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්සේ. පි ශාලාව තුල වඩන නුවණ නැවත නැවත වැඩිමෙන් ඇතිවන නිපක ප්‍රඥාව තමන්ගේ මැදිහත් වීමකින් තොරවම අවශ්‍ය මොහොතේ එයින් මිදීම පිණිස හිත විසින් ඉදිරිපත් වෙනවා නේද?
ඔව්, ඒක තමයි ඉතින් වටින්නේ. දැන් අපි ඇත්තටම ඒ කියන්නේ ඒක හොඳට ප්‍රශස්ත මට්ටමකින් දියුණු වුණා නම් එයා අපිව බේර ගනීවි. එතෙන්ට එන්න පුළුවන් නියමයි ඉතින්. ඒ අපි හිතලා අරක මතක් කරලා මේකට අර ප්‍රඥාව දාන්න ඕනේ කියලා මගේ මැදිහත් වීමක් ඇතිව වීම කියන එක නෙමෙයි ඇත්තම ප්‍රශස්තම මට්ටම කියන්නේ. ආවා, තේරුණා, ප්‍රශ්නයක් තියෙන බව දැනගත්තා, අර ප්‍රඥාව කොහෙන්දෝ පහළ වුණා, ගොඩ දැම්මා. අන්න නියමයි. එතනට එන්න පුළුවන් නම් නියමයි. ඒක හරි වටිනවා. ඒක කතා කරන පොයින්ට් එක ඉතාම වැදගත්. يعني අපි ඔතෙන්ට එන්න නම් හැබැයි අර වගේ පුහුණුවක් අවශ්‍යයි. අපි මේ නිවැරදි දෘෂ්ටි කෝණයකින් දකින්න එක පොඩ්ඩක් හිතට අවුලෝලා දෙන්න අවශ්‍යයි. ස්ටාර්ට් කරලා දෙන්න අවශ්‍යයි. පුංචි පුංචි ප්‍රශ්නවලදී ඔක දාලා යොදාලා මතක් කරලා ඒක මුවහත් කරලා ආවේ තිබුණා. දැන් ඊළඟ ප්‍රශ්නේදී ඒක නිකන් අපි දඟලන්න දෙයක් නැහැ. වැඩේ ගොඩ දාලා දෙනවා. හිත විසින්ම ගොඩ දාලා දෙනවා. ආයි අපි දඟලලා අරක මතක් කරලා එහෙම කරන්න අවශ්‍ය නැහැ. අර නිපක ප්‍රඥාව දැන් නිකන් එයාගේ උරුමයක් බවට පත් වෙනවා. දැන් ඇඟේ තියෙනවා ඒක. අපි කියන්නේ එහෙම නේද? දැන් ඇඟේ තියෙන මනුස්සය කියලා කියන්නේ නේද? දැන් හිතන්න දක්ෂ ක්‍රීඩකෙක් එන ඕනම පන්දුවකට මනිහට ගහන්න පුළුවන් නේද? අපි පිතිකරුවෙක් කියලා. ඉතින් ආ එතෙන්දී තියෙන එක මතක් කරගෙන අර ට්‍රේනින් කරපු මනුස්සයා කෝච් කිව්වේ මෙහෙමයි අරමයි මෙතෙන්දී මෙහෙම ගහන්න ඕනි ඕක කල්පනා කරගෙන ඉන්න වෙලාවක් නැහැ නේ. ට්‍රේනින් එකක් කියන්නේ ඒකනේ නේද? මනුස්සයාට මේ මෙහෙම කළා බෝල එනකොට ගහලා ඉවරයි. ඇඟේ තියෙන්නේ දැන්. හිත කරන දෙයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඇඟේ දැන් තියෙන්නේ. එතෙන්ට එන්න පුළුවන් අන්න නියමයි. ඒ කියන්නේ ආයි හිතේම දැන් ඒක නිකන් හොඳට පළපදියම් වෙලා විපස්සනා නුවන් නිකන් යාවේ මේ එයාගේ හිත තුල කිඳා බැහැලා තියෙන්නේ. දැන් ඉතින් එයා වැඩ පෙන්නනවා ප්‍රඥාවෙන් සතියෙන් අපේ හිතේ ඉස්සරහ අරගෙන තියෙන මුල් පුටු අරගෙන තියෙන. ඔක ලස්සනට පෙන්නනවා. ඒ කියන්නේ දැන් බුදුරේ අපේ හිතවල අපි වඩා ඒ කියන්නේ නෝන දියුණලා නැත්තම් නැත්නම් අපි දහම ප්‍රගුණ කළා නැත්තම් තණ්හාවයි අවිද්‍යාවයි තමයි මුල් පුටුවේ ඉන්නේ. ඕකෙන් තමයි අපි වැඩගෙන යන්නේ. හැබැයි දහම ප්‍රගුණ කළා හොඳට වඩලා විපස්සනාවක් හදලා එහෙමනම් ගන්න මුල් පුටුවේ ඉන්නේ සතියයි ප්‍රඥාවයි. අවිද්‍යාවයි තණ්හාවයි නෙමෙයි සතියයි ප්‍රඥාවයි තමයි මුල් පුටුවේ ඉන්නේ. සතියෙන් බෙන්ලා දුන්නා කැපුවා ප්‍රඥාවයි. ඩන්. එච්චරයි. ආයේ සීසී සමාවන්නේ අර දෙන්න තමයි මුල් පුටුවේ තියන් යන්නේ. හරිය නිකන් අර මොකක්ද අර පහුගිය යුද්ධ කාලේ හිටියේ හොඳ ගෲප් එකක් නේද? අටක කට්ටියක් යනවා කියන්නේ නේද? උන් ගැහුවා ආයේ සුන්නත් දූලි ඉන්න ගැහුවා ඉවරයි. සතියයි ප්‍රඥාවයි තමයි ඉස්සරහින් ඉන්නේ රජ කරන්නේ ඒ දෙන්න. ඉතින් මෙතනක් තියෙන යුද්ධයක් තමයි තනි ක්‍රම. මුල් කාලේ ඉතින් හරි අසරණයි. අර වැන් ගුටි කනවා, බැනුම් ගන්නවා, ගන්න දෙයක් නැහැ, අහු වෙනවා නේද? සංසාරේම ඉතින් සෝරි තමයි. පස්සේ අර ටික වඩායන ගිහිල්ලා අර දෙන්න ශක්තිමත් වෙලා ආවනම් අන්න දැන් ඉතින් පොඩ්ඩක් නිවි හැනහිල්ල ඉන්න පුළුවන් දන්නවා ගොඩ දාගන්න පුළුවන් කියලා. ඒක පෙන්නනවා ඇත්තටම දැන් සතියේ අවස්ථාවල කද්දිකට කියන්නේ මේ සති බලය සති බලය කියන එකද ඔය කෑල්ල පෙන්නවන්නේ නේද පමාදේ න කම්පතිති සති බලං හිත හිත ඉන්නව නිකන් පිස්සු කර කර නිකන් ප්‍රමාද වෙලා ඉන්නවා හැබැයි යෝගාවචරය දන්නව මට කොට දාන්න පුළුවන් විශ්වාසය ඇවිල්ලා තියෙනවා වැඩි වෙලාවක් යන්න කලින් මට සතිය පිහිටවන්න පුළුවන් කියන විශ්වාසය ගොඩ නැගිලා ඒකම ප්‍රඥාවටත් කියනවා පඤ්ඤා බලය කියන එකට යමලාගේ හිත නිකන් මුලා වෙලා සම්මුතියේ පැටලලා ඉන්නවා හැබැයි යෝගාචරය තුළ නිකන් හොඳ නිකන් ආත්ම ශක්තියක් වර්ධනය වෙලා තිනවා මෙයා තන් දැන් නම් මේ පිස්සු කරන්නේ දෙයක් නැහැ ගානක් නැහැ ගොඩ දාන්න පුළුවන් කියලා නන්න විශ්වාසයක් එහෙම යන ගමනක් ඉතින් හරි ප්‍රායෝගික ඇත්තටම කතා කරන දේවල් කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ඉතින් හදා යද්දී ඒ විශ්වාසයේ යෝගාචරය තුළ ගොඩ නැගෙනවා නම් ඉතිවස් ඉතින් බය වෙන දෙයක් නැහැ දන්නවා ඉතින් දෙයක් නැහැ පොඩ්ඩක් එඟ හොල්ලනකොට හදලා ගන්න පුළුවන් කියලා දන්නවා. හොඳයි. එහෙනම් අද අපි පැයක වගේ පැයක් නෙමෙයි පැයකමාරක් ටත් චුට්ටක් වැඩියෙන් අපි සාකච්ඡාව පවත්වලා තිනවා සෑහෙන පිරිසක් මේ අද සම්බන්ධ වුණා. ඉතින් අද දවසේ මේ සීල දෙනා එකතු වෙලා රැස් කරගත්තා වූ පුණ්‍ය සම්භාරය සීල දෙනාත් එක්ක බෙදා හදා ගන්න පුණ්‍යානුමෝදනාවක් කරන්න කියලා මම විදුර දන්දු සානාන්තට ආරාධනා කරනවා.
අවසරයි සන්නස ගෞරවනීය සංඝරත්නයෙන්ද යෝගාවචර පිටසකින්ද අවසරයි අද දවසේදීත් සංගීතී සූත්‍රය දීඝනිකායේ මුල් කරගෙන ධර්ම කරුණු විස්තර කරගන්නට යෙදුණා ඒ කරුණු පූජනීය ස්වාමින් වහන්සේ හොඳින් විස්තර කළ කියලා දුන්නා ඉතින් අපි මේ සියලු දිනාම රැස්පත් කරගන්නට යෙදුණු ඒ සියලුම පිං මේ මොහොතේ මේ මෙතන නැති වුණත් අපි පූජනීය ලොකු ස්වාමින් වහන්සේට අපි අනුමෝදන් කරමු ස්වාමීන් වහන්සේට නිදුකින රෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම පූජනීය පානදුරේ චන්දරත්න ස්වාමීන් වහන්සේටත් මේ කටයුතු හොඳින් සිද්ධ කරගෙන යන්නට දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවාත් කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි සියලු දෙනාටම දෙවියන් සහිත ලෝකයාටත් මේ පින් එකසේ මාත්පත් වේවා. අපි සියලු දෙනා නාමයෙන් මිය පරලව යන්නට යෙදුණා වූ සියලුම ඥාති මිත්‍ර බන්ධුවරයොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම දෙනා පතන උතුම් බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ කුසලයේ හේතු වාසනා වේවා. කියලා අපි ගාතාවන් සජ්ජායනා කරලා පින්පෙත් අනුමෝදන් කරමු. එත්තාවතාචාම්මේහි සම්බතං පුඤ්ඤ